නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතං ජානතෝ පනායස්මතෝ කතං පස්සතෝ ඉමේසු චතුසු වෝහාරේසු අනුපාදාය ආසවේහි චිත්තං විමුත්තන්ති ඉති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි පහුගිය සති කීපෙම විශේෂයෙන්ම ස්කන්ධයන් හා සම්බන්ධ සෑහෙන අවබෝධයක් අපිට ලැබලා දෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ කජ්ජනීය සූත්‍රය මුල් කරගෙන දේශනා මාලාවක් පැවැත්තුවා. එතකොට අපි ඒ එක එක ස්කන්ධයක් ගානේ බුදුරජාණන් වහන්සේ දෙන අර්ථකථනයනුත්, ඒ වගේම ඒවා මුල් කරගෙන අපි කරගෙන යා යුතු විපස්සනාව පිළිබඳවත්, අන්තිමට ඒවායේ ප්‍රතිඵලයක් වශයෙන් රහතන් වහන්සේ කෙනෙක් මොන වගේද ඒ ස්කන්ධයන් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ, නැත්නම් ඒ පරිහරණය කරන්නේ කොහොමද කියන ඒ කාරණයක් අපි යම් තාක් දුරකට සාකච්ඡා කළා. ඉතින් ඒක එකාතකින් බැලුවාම එතකොට ස්කන්ධ මුල් කරගෙන, පංච උපාදානස්කන්ධ මුල් කරගෙන සෑහෙන විග්‍රහයක්, නිවැරදි අවබෝධයක් අපිට ඒ කජ්ජනීය සූත්‍රයෙන් යම් පමණකට ලැබෙනවා කියලා කියන්න පුළුවන්. දැන් ඊට පස්සේ අද මම තෝරගත්ත අලුත් සූත්‍රයක්. ඒ සූත්‍රය අන්තර්ගත වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ. සූත්‍රයට නමක් දීලා තියෙනවා චබ්බි සෝදන සූත්‍රය කියලා. දැන් ච කියලා කියන්නේ හයයි කියන අදහස. මෙතන එක්තරා අන්දමක විසුද්ධි හයක්, නැත්නම් විශෝධන හයක්, රහතන් වහන්සේ කෙනෙක්ගේ හිතේ තියෙන එක්තරා අන්දමක ගුණ හයක්, ගමන් කරපු මාර්ග හයක් වශයෙන් මේක හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන්ම විපස්සනා වඩන යෝගාවචර පිරිසකට මෙම මාර්ග හය හඳුනා ගැනීම ඇත්තටම වැදගත් වෙනවා. මොකද එක මාර්ගයක් නෙමෙයි තියෙන්නේ, මාර්ග ගණනාවක්ම තියෙනවා. ඉතින් එතනිනුත් මාර්ග හයක් මෙම සූත්‍රයේදී සාකච්ඡා කරලා තියෙනවා. ඇත්ත වශයෙන්ම සූත්‍රය දිහා බැලුවාම මාර්ග හයක් මුල් කරගෙන මාතෘකාව සපයලා තිබුණට, මොකද සූත්‍රය අන්තර්ගත වෙන්නේ ක්‍රම පහයි. එතකොට අටුවාචාරීන් වහන්සේලා ඊළඟ මේ යම් හෝ කාරණාවක් නිසා, හේතුවක් නිසා මගහැරිච්ච අනිත් ක්‍රමය කුමක්ද කියන එක විවිධ අන්දමින් සාකච්ඡා කරනවා. ඉතින් අපි අන්තිමට ඒ ක්‍රමයකුත් ඉස්සරහට ගන්න බලමු. ඉතින් මේ සූත්‍රයේ එතකොට විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හරි ලස්සන මාතෘකාවක්. ඒ තමයි එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමේ ඒ අනේ පින්දු සිටුතුමාණන් විසින් සකස් කරපු ඒ චේතනාරාමයේ වැඩවාසය කරනකොට උන්වහන්සේමයි මාතෘකාවක් අරගෙන මේ විදිහට භික්ෂුන් වහන්සේලා වමතන්නේ. එහෙම නැතුව භික්ෂුන් වහන්සේ කෙනෙක් අහන ප්‍රශ්නයකට හෝ වෙනත් රජ කෙනෙක්, මැති කෙනෙක්, නැත්නම් යම් හෝ ගෘහපතියෙක් අහන ප්‍රශ්නයකට පිළිතුරක් දීමක් වශයෙන් නෙමෙයි, බුදුරජාණන් වහන්සේම භික්ෂුන් වහන්සේලාට එක්තරා අන්දමකින් කාරණාවක් කියලා දෙනවා. ඒ තමයි යම් හෝ කෙනෙක්, යම් හෝ භික්ෂුන් වහන්සේ නමක් මේ බුද්ධ ශාසනය තුළ මම දැන් අරහත්වයට පත් වුණා, ජාතිය ශය කරා, මේ කරන්න ඕන දේ කළා, හමාරයි, බඹසර වාසය නිම කළා කියලා මේ විදිහට තමන්ගේ අරහත්වය ප්‍රකාශ කරනවා නම්, එතකොට අන්නේ කරන ප්‍රකාශය එකපාර්ටම වැළඳ ගන්න යන්නෙත් නැතුව, ඒ ගැන ලොකු සතුටක් එකපාර්ටම ඇති කරගන්නෙත් නැතුව, ඒක ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව මෙන්න මේ බඳු පරීක්ෂණයකට උන්වහන්සේව ලක් කරන්න කියන කාරණය තමයි එතකොට බුදුරජාණන් වහන්සේ මතු කරන්නේ. ඒ කියන්නේ යම් හෝ භික්ෂූන් වහන්සේ කෙනෙකුට තමන් වහන්සේ අරහත්ත්වයට පත් වුණා කියලා ප්‍රකාශ කරන්න විවිධ හේතු තියෙන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම මාර්ගය වඩලා දහමක් සාක්ෂාත් කළා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් යම් හෝ විදිහකින් එක්තරා අන්දමක අධිමානය මුල් කරගත්ත රැවටීමක් නිසා ඇතිවෙච්ච කරන ප්‍රකාශයක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඉතින් අර අලජ්ජීව තමන්ට ලාභ සත්කාර අපේක්ෂාවෙන් කරන ප්‍රකාශයක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ විවිධ හේතුන් නිසා යම් කෙනෙක් තමන් රහත් කියලා ප්‍රකාශ කරන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ඒක ගැන එකපාර්ශ්වව ප්‍රතික්ෂේප කරන්න යන්නත් එපා, එකපාරටම බාර ගන්න යන්නත් එපා, ටිකක් කරුණු විමසලා බලන්න කියන විදිහට මධ්‍යස්ථ ප්‍රතිපදාවක් තමයි මෙම සූත්‍රයේදී අනුගමනය කරන්න කියලා දේශනා කරා. ඉතින් ඒකට මේ බඳු කාරණා පවා මේ බුද්ධ ශාසනය තුල එකාතකින් සාකච්ඡා කර තිබීම බුද්ධ ශාසනයේ එක්තරා අන්දමක පරිණත බවක්, ඒ වගේම මෙබඳු ටිකක් වාදයට බර මාතෘකාවන් හොඳ දාර්ශනික පදනමකින් විග්‍රහ කිරීමක්, ඒ වගේම ප්‍රායෝගික පදනමකින් ඒවා විමර්ශණයට භාජනය කිරීමක් සිද්ධ කරලා තියෙන ආකාරය අපිට දකින්න ලැබෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ කවිතරන්නම් පුළුල් මානසිකත්වයකින්, ගැඹුරු මානසිකත්වයකින් මේ ඉදිරියේදී මෙන්න මේ බඳු දේවල් වෙන්න පුළුවන් කියලා දැකලා එදා බුද්ධ ශාසනයේදීත් මේ බඳු දේවල් වෙන බව තේරුම් අරගෙන උන්වහන්සේ එක්තරා අන්දමක ප්‍රතිපදාවක්, ක්‍රමවේදයක් අපිට කියලා දෙනවා. ඒ රහතන් වහන්සේ සැබෑවටම රහතන් වහන්සේ කෙනෙක්ද කියලා තේරුම් ගන්න. දැන් ඇත්තටම මෙතෙන්දී අපිට වැදගත් වෙන්නේ මේ කරන ප්‍රකාශය මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන ඒ ක්‍රමවේදය, එහෙමත් නැත්නම් ඒ ක්‍රමවේදයේ අන්තර්ගත කමඨහන් රාශිය තේරුම් ගැනීම තමයි අපිට ඇත්තටම වැදගත් වෙන්නේ. එහෙම නැතුව අපි මේක ඉගෙන ගත්තා කියලා දැනට රහත් වෙලා රහත් වුණා කියලා කියන හැමෝම ගාවට ගිහිල්ලා දැන් ඉතින් මේ ටික ඉදිරිපත් කරලා ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කරන එක නෙමෙයි අපි බලාපොරොත්තු විය යුත්තේ. කවුරු හරි හිතනවා නම් මේ සූත්‍ර දේශනාවට හුඟකන් දීලා දැන් මේ රහතන් වහන්සේ කෙනෙක්ද කියලා හරියටම දැනගන්න නම් මෙන්න මෙහෙම ක්‍රමවේදයක් බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. මම යන්න ඕනේ දැන් ඉතින් මේ රහතන් වහන්සේලා කියලා කියන පිරිස අතරට මං ගිහින් මේ ප්‍රශ්නාවලිය ඉදිරිපත් කරන්න ඕනේ කියලා හිතාගත්තොත් ඒක නෙමෙයි ඇත්තටම බලාපොරොත්තු. ඒක නෙමෙයි අපේ අතින් විය යුත්තේ. අපේ අතින් විශේෂයෙන්ම විය යුත්තේ මේ සූත්‍රය මුල් කරගෙන මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන ක්‍රමවේදයන් ඉගෙනගෙන අපි මේ ඔස්සේද ගමන් කරන්නේ, මේ බඳු මාර්ගයකද අපි ගමන් කරන්නේ, අපි ඊට සමාන්තරවද ගමන් කරන්නේ. වර්තමානයේ මම යම්කිසි දහමක් ප්‍රගුණ කරනවා නම් ඒ ප්‍රගුණ කිරීම හරහා මම යම් තාක් දුරකට හෝ පැමිණලා තියෙන්නේ, යම් තාක් දුරකට හෝ ළඟා වෙලා තියෙන්නේ මේ කියන ඒ අන්තිම දිනුම් කම්නුව සමීපයටද නැත්නම් දිනුම් කම්නුවට යන මාර්ගයේද මම ඉන්නේ කෙනෙක් අපිට එක්තරා අන්දමකින් තම තමා වශයෙන් තේරුම් ගන්න තමයි මේ දේශනා මාලාව වැදගත් වෙන්නේ. ඒ නිසා මම නැවතත් මතක් කරනවා මේ දේශනා මාලාව කිසිසේත්ම දැනට වැඩ වාසය කරන රහතන් වහන්සේලා අභියෝග කරන්න කරන දේශනා මාලාවක් නෙමෙයි. අපි භාවනාවක් වඩන යෝගාවචරයන් වශයෙන් මෙම දේශනාවේ අන්තර්ගත මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන විවිධ විපස්සනා ක්‍රමවේදයන් ඒවා හොඳින් ඉගෙනගෙන ඒවයෙන් අපිට ගන්න තියෙන ගුරුහරුකම් අපේ මාර්ගය එක්තරා අන්දමකින් ඍජු කරගන්න, අපේ කමඨාන සුද්ධ කරගන්න, අපේ තියෙන සැකදුරු කරගන්න උපයෝගී කරගැනීම පිණිස තමයි මේ දේශනා මාලාව ඉදිරිපත් කරන්නේ. එතකොට මේ දේශනා මාලාවේ නැත්තම් මේ චබ්බිසෝදන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අර විදිහට යම්කිසි භික්ෂූන් වහන්සේ කෙනෙක් තමන් වහන්සේ අරහත්ත්වයට පත් වුණා කියලා ප්‍රකාශ කරාම උන්වහන්සේ එකපාර්ට්ටම ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව, එකපාර්ට්ටම සාදු කියලා අනුමත කරන්නෙත් නැතුව මෙන්න මේ බඳු බොහොම ප්‍රඥාගෝචර විමසීමකට ලක් කරන්න කියලා දේශනා කරනවා. ඒ විමසීම සම්පූර්ණයෙන්ම පාදක වෙලා තියෙන්නේ ඒ උන්වහන්සේ අනුගමනය කරන ප්‍රතිපදාව. ඒ කියන්නේ යම් හෝ රහතන් වහන්සේ කෙනෙක් අනුගමනය කරන, අනුගමනය කරපු ඒ ප්‍රතිපදාව තමයි විමසීමකට ලක් කරන්නේ. එහෙම නැතුව බාහිර ආටෝප සාටෝපවත් දැනට තියෙන අභිඥා ආදී විවිධ කුසලතාවයන්වත් එහෙම දෙයක් නෙමෙයි මේ එක්තරා අන්දමකින් උන්වහන්සේ පියවරෙන් පියවර තමන් තුළ චිත්ත පාරිශුද්ධියක් ඇති කර ගනිමින් ගමන් කරූ මාර්ගය තමයි විමසීමකට ලක් කරලා තියෙන්නේ. ඉතින් බන්දු මාර්ග නැත්නම් ඒ බන්දු ක්‍රම පහක් මේ සූත්‍රයේ අන්තර්ගත වෙනවා. හයක් අපි ඊළඟට අටුවාව මුල් කරගෙන කතා කරමු. එතකොට පළවෙනි ක්‍රමයේ වශයෙන් නැත්නම් විමසීමකට ලක් කළ යුතු කාරණේ වශයෙන් පෙන්නුම් කරන්නේ චත්තාරෝමේ ආවස වෝහාර. දැන් ව්‍යවහාර හතරක් භාගතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. අන්නේ ව්‍යවහාර සම්බන්ධයෙන් මේ ආශ්‍රතුන් වහන්සේ, මේ ස්වාමින් වහන්සේ, ඔබ වහන්සේ කොහොමද කටයුතු කළේ? එතකොට ලෝකයේ තියෙන විවිධ ව්‍යවහාරයන් තියෙනවා. ඇස්කන් ආසාදී ඉඳුරන් පරිහරණය කළා අපි මේ ලෝකයේත් එක්ක ගනුදෙනු කරනවා. ඒ සඳහා ව්‍යවහාරයන් පාවිච්චි කරනවා. ලෝකේ ජීවත් වෙනවා. එතකොට මේ විපස්සනාවක් වඩපු යම් සියෝගාවචරයෙක් මේ ලෝකයේත් එක ගනුදෙනු කරද්දී, මේ ලෝක ව්‍යවහාරයන් පරිහරණය කරද්දී කොහොමද කටයුතු කළේ? කියන එක ගැන තමයි දැන් මුල්ම ප්‍රශ්නේ නගන්නේ. ඉතින් එතකොට අහන ප්‍රශ්නේ තමයි චත්තාරෝමේ ආවසෝ වෝහාරා තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන සම්මදක්ඛාතා කතමේ චත්තාරෝ. ඇවැත්නි, මේ විදිහට භාග්‍යතුන් වහන්සේ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ ඒ භාග්‍යතුන් වහන්සේ ලෝක ව්‍යවහාර හතරක් දේශනා කළා තියෙනවා. ඒ මොනවාද? දිත්තේ දිට්ඨවාදිතා, සුතේ සුතවාදිතා, මුතේ මුතවාදිතා, විඤ්ඤාතේ විඤ්ඤාතවාදිතා. දැකීම් සම්බන්ධයෙන් කරන ප්‍රකාශයක්. ඊට ඇසීම හා සම්බන්ධව කරන ප්‍රකාශයක්. ඊළඟට නාසයෙන්, දිවෙන්, කයෙන් දැන ගැනීම හා සම්බන්ධයෙන් කරන ප්‍රකාශයක්. ඊළඟට මනසට එන අරමුණු දැන ගැනීම සම්බන්ධයෙන් කරන ප්‍රකාශයක්. එතකොට මෙන්න මේ විදිහට මේ ව්‍යවහාරයන් සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ මැනවින් දේශනා කළා තියෙනවා. කතං ජානතෝ පනායස්මතෝ කතං පස්සතෝ ඉමේසු චතුසු වෝහාරේසු අනුපාදාය ආසවෙහි චිත්තං විමුත්තಂತಿ. එතකොට මේ කරන ප්‍රකාශ, මේ කරන ව්‍යවහාර, ඒ ලෝකයේත් එක්ක කරපු ඒ ගනුදෙනු කිරීම, ඒවා හා සම්බන්ධයෙන් ඔබ වහන්සේ කොයි ආකාරයෙන්ද කටයුතු කළේ, කොයි ආකාරයෙන්ද මේ ව්‍යවහාරයන් උපාදාන කරන්නේ නැතුව, ඇලෙන්නේ නැතුව කොහොමද මේ සියලු ආශ්‍රවයන් ඡය කරගත්තේ කියන ප්‍රශ්නේ තමයි අහන්නේ. ඒත් අපිට තේරෙනවා අපි ලෝකේ ජීවත් වෙන්න අවශ්‍යයි, ලෝකේ ජීවත් වෙද්දී අනිත් මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්න අවශ්‍යයි, ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනසට එන අරමුණු එක්ක කටයුතු කරන්න අවශ්‍යයි. ඒ කටයුතු කරද්දී ඒ එන අරමුණු වලට, ඒ මුහුණ පාන්න වෙන සිදුවීම් වලට උපාදාන කරන්නේ නැතිව කොහොමද මේ ආශ්‍රවයන් ඡය කරගත්තේ කියන ප්‍රශ්නේ තමයි අහන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ කරන දෙන උත්තරේ තමයි දැන් මේ බුදුරජාන් වහන්සේ මේකට උත්තරෙත් දෙනවා. ඒ කියන්නේ දැන් මේ නිවරදි රහතන් රහත්ත්වයටපත් වෙච්ච කෙනෙක් නම් මෙන්න මේ බඳු උත්තරයක් දෙන්න ඉඩ තියෙනවා. කීනාසවස්ස භික්කවේ භික්කුණෝ උසිතවතෝ කතකරණීයස් ඕහිත බහාරස් අනුප්පත්ත සදත්තස්ස පරික්ඛීන බව සංයෝජනස්ස සම්මදඤ්ඤා විමුක්තස්ස. දැන් එතකොට මේ රහතන් වහන්සේගේ ඒ ගුණ කීපයක් තමයි මේ ප්‍රකාශයෙන් එන්නේ. කීනාසවස්ස, ඒ ආශ්‍රවයන් සියල්ල ඡය කරපු. උසිතවතෝ, මේ බ්‍රහ්මචර්ය වාසය, මේ බ්‍රහ්මචර්ය වාසය කරපු, එහෙම නැත්නම් බ්‍රහ්මචර්යයක් අනුගමනය කරමින් ප්‍රතිපදාවක් පුරමින් ඒ බමසර වාසය කරපු. කතකරණීයස්ස, ඉතින් බමසර වාසයේ පමණක් නෙමෙයි, ඒ ඉඳද්දි සමත විදර්ශනා භාවනාවන් දියුණු කරමින්, ඉන්ද්‍රිය සංවරය පවත්වමින්, සීල සමාධි ප්‍රඥා පුරමින් එබඳු කළ යුතු මාර්ගයක් තියෙනවා, වැඩි යුතු මාර්ගයක් තියෙනවා. අන්නේ වැඩි යුතු මාර්ගය වඩලා අවසන් කරපු, කළ යුතු කිස හමාර කරපු. ඕහිත බහරස්ස, දැන් තමන්ගේ ඔළුවේ තිබිච්ච බර පැත්තකින් තියපු. අපි දන්නවා සාමාන්‍ය ඉතින් බුදුමාකාර බරක් තමයි අපේ ඔළුවේ තියෙන්නේ. ගෙවල් දොරවල් හා සම්බන්ධ බර, අඹදරුවන් හා සම්බන්ධ බර, යාන වාහන හා සම්බන්ධ බර, ඊළඟට තමන්ගේ ගොවිතැන් බත්තාදී එහෙමත් නැත්නම් යම් රැකී රක්ෂාවක් හා සම්බන්ධ බර, තමන්ට පැවිරෙච්ච විවිධාකාර වගකීම් නිසා පැවිරෙච්ච බරක්. ඊට අමතරව තමන්ට මේ වෙනකොට ලැබිලා තියෙන යම්කිසි තාන්න මාන්න ගෞරව සම්ප්‍රයුක්ත දේවල්, එහෙමත් නැත්නම් පදවිතානාන්තර උපයගත්ත ඒ යම් කෙසේ නමක්, ඒවා හා සම්බන්ධයෙනුත් බරක් තියෙනවා. ඉතින් මේ විදිහට අපි සෑහෙන්න බරක් ඔලුවට තියාගෙන තමයි ඉන්නේ. තමන් හදාගත්ත ප්‍රතිරූපයක් තියෙනවා, ඒ ප්‍රතිරූපේ රැකගැනීමේ බරකුත් තියෙනවා. ඉතින් මේ විදිහට අපි මේ වෙනකොටත් සෑහෙන්න බරක් ඔලුවට තියන් තමයි ඉන්නේ. හැබැයි ඉතින් රහත් වෙනකොට ඔය සියලු බර එහෙමනම් අයින් වෙලා, ඕහිත බහරස්ස, සියලු කෙලෙස් බර මේ විදිහට බහා තැබූ. අනුපත්ත සදස්ස, ඒ කියන්නේ අනුක්‍රමයෙන් ක්‍රමානුකූලව පියවරෙන් පියවරට ඒ තමන්ට බලාපොරොත්තු වෙච්ච ඒ නිවැරදි අර්ථය සාක්ෂාත් කරගත්තු. ඒ කියන්නේ එක දවසෙන් රහත් වෙලා නෙමෙයි, ටික ටික ක්‍රමානුකූලව මේ මාර්ගයේ වඩලා තිනවා. ඒ වඩඩපු මාර්ගය අනුක්‍රමයෙන් සාක්ෂාත් කරගත්තු. පරික්ඛීන භව සංයෝජනස්ස, ඒ මේ භවයට අල්ලලා බැඳලා තියෙන ඒ විවිධ සංයෝජනයන් ක්‍රමානුකූලව සම්පූර්ණ වශයෙන්ම ඡය කර හැරපු. සම්ම ධඤ්ඤා විමුක්තස්ස සියලු දේ දැනගෙන සියල්ලෙන් නිදහස් වෙච්ච අයං අනුධම්මෝ හෝති වෙය්‍යා කරණාය. මෙන්න මේ විදිහට අන්නේ බන්දු ගුණ ඇති ඒ රහතන් වහන්සේ මෙන්න මේ විදිහට තමයි එහෙමනම් බොහෝ විට පිළිතුරක් දෙන්න ඉඩ තියෙන්නේ. දිත්තේකෝ අහං ආවුසෝ අනුපයෝ අනපායෝ අනිස්සිතෝ අපටිබද්දෝ විපමුත්තෝ විසංයුත්තෝ විමරියාදි කතේන චේතසා විහරාමි. දැන් එතකොට උන්වහන්සේ දේශනා කරනවා හැවත්නි මම මේ විවිධ රූප අරමුණු සම්බන්ධයෙන් කොහොමද ජීවත් වෙන්නේ, කොහොමද කටයුතු කරේ, කටයුතු කරන්නේ කොහොමද? අනුපයෝ අනපායෝ අනිස්සිතෝ අපටිබද්දෝ විපමුත්තෝ විසංයුත්තෝ විමරියාදි කතේන චේතසා. දැන් ඔන්න ඔතන තමයි අපිට ඇත්තටම අපේ භාවනාවට, අපි වඩන මාර්ගයට සෑහෙන මඟ පෙන්වීමක් ලබා ගන්න තියෙන තැන. ඒ කියන්නේ දැන් භාවනාවක් වඩනවා කිව්වහම අපි මේ ඉඳගෙන කුටියකට වෙලා, නැත්නම් ගයක් ඇතුළට වෙලා, කාමරයකට වෙලා එහෙම හැංගිලා කරන වැඩක් එතනක් තියෙනවා. හැබැයි ඊටත් වඩා ඒ වඩපු භාවනාව තව තව බහුලීකృత කරමින් ඒක අනිත්‍යයත් එක්ක ගනුදෙනු කරද්දී ඒ වඩපු භාවනාව යොදා ගනිමින් ඒක තියෙන ආනිසංස භුක්ති විඳිමින් ඒ කරපු අභ්‍යාසය දැන් ප්‍රායෝගිකව යොදමින් ගත කරන ජීවිතය තමයි ඇත්තටම ටිකක් පරිණත භාවනාවක් කියලා කියන්න වෙන්නේ. මොකද ඉතින් අපි පුහුණු වෙනකොට අනිවාර්යෙන්ම ඉතින් හොඳ තැනක් තෝරගන්නවා, නිශ්ශබ්ද තැනක්, වාතාශ්‍රය තියෙන තැනක්, එලි මහන තියෙන තැනක්, තේම තෝරගෙන අපි හොඳට මූණ කට හොදගෙන ඒ කය පිරිසිදු කරගෙන ත්‍රිවිධ රත්නේ වන්දනා කරලා ඒ පූර්ව කෘත්‍ය කළා අපි ඉතින් භාවනාවට වාඩි වෙනවා. ඉතින් ඒක වැදගත්. ඉතින් එතකොට එක්තරා අන්දමක එළඹීමක් තියෙනවා, උනන්දුවක් තියෙනවා, කැපවීමක් තියෙනවා. අපි ඒක පාදක කරගෙන අපි එතකොට භාවනාවක් වඩනවා. ඊට පස්සේ අපි තුමු සක්මනකට ගියත් සක්මන හොඳට අතුගාලා පිරිසිදු කරලා ඒ ප්‍රිය උපදවන විදිහට, මනස සංසුන් වෙන විදිහට, මනසේ ප්‍රිය බවක්, පැහැදිලි බවක් ඇති වෙන විදිහට ඒ සක්මන සකස් කරගෙන ඊට පස්සේ අපි සක්මන් භාවනාව පටන් ගන්නවා. ඉතින් එතකොට අපිට තේරෙනවා මෙතන එක්තරා අන්දමක පුහුණුවක් තියෙන්නේ. ඒ පුහුණුව ක්‍රමානුකූලව අපි හැකි තාක් කළ යුතු වෙනවා. ඒ සඳහා අපේ පැත්තෙන් ලොකු කැපකිරීමක්, උනන්දුවක් ඇති විය යුතු වෙනවා. අපි තුමු උදේ පාන්දර පොඩ්ඩක් නැගිටින්න වෙනවා. ඊට පස්සේ ඒ අවශ්‍ය කය පිළිදගුම් කරන කටයුතු හමාර වෙලා ඊට පස්සේ අපි භවනාව පටන් ගන්නවා. ඉතින් මේ විදිහට ඉතින් අපි දිනපතා කරන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අපිට විවේකයක් ලැබිච්ච හැම මොහොතකදීම අපිට මේ භවනාව හා සම්බන්ධයෙන් එක්තරා අන්දමක යටිහිතේ උනන්දුවක් තිබිය යුතු වෙනවා. අර උදේ පොඩ්ඩක් භවනා කළා, ඉතිරි මුළු දවසම ඒක අමතක කළා වාසය කිරීම නෙමෙයි. තමන් දැන් භාවනානුයෝගී තැනැත්තෙක්, භාවනා කරන්න උවමනාව තියෙන භාවනා යෝගාවචරයෙක්, සසර මිදින් අත සතර සංසාරයෙන් අත මිදීම සඳහා උත්සාහවත් විය යුතුයි කියලා එක්තරා අන්දමක ඒ උවමනාවක්, උත්සාහයක්, දැඩි කැමැත්තක්, ඡන්දයක් හිත ඇතුලේ තියෙන්න ඕන. ඉතින් එතකොට තමයි තමන්ට මතක් වෙන්නේ වෙන වෙන වැඩක් කරද්දිත් මම මේ සසර දුකින් අත මිදෙන්න යම්සි ප්‍රයත්නයක් දරන කෙනෙක්, මේ බඳු භාවනාවක් මම වැඩි යුතුයි, උදෙත් මම මේ බඳු භාවනාවක් කළා, කොහොමද මම ඒකෙන් ලැබිච්ච ප්‍රතිඵල ආරක්ෂා කරගන්නේ, කොහොමද ඒ ලැබිච්ච ප්‍රතිඵල මේ එක්තරා අන්දමකින් ඒවට හානි නොවෙන්න මම කටයුතු කරන්නේ කියලා අර ඒ භාවනාව හා සම්බන්ධයෙන් ටික ටික තමන්ගේ හිතේ යම්කිසි ගෞරව සම්ප්‍රයුක්ත හැඟීමක්, එහෙමත් නැත්නම් ඒ භාවනාවට සරිලන අන්දමින් වාසය කිරීමක් කරන්න තමන් උත්සාහන්ත වේ යුතුයි. දැන් ඊට පස්සේ දැන් ඔන්න එදිනදා කටයුතු කරද්දී දැන් විවිධ දේවල් පේනවා. දැන් එතකොට මේ අපිට තේරෙනවා මේ භාවනා කරද්දී නම් අපි S2 වහගෙන හිටියේ. දැන් හැබැයි S2 අරගෙන ඉන්නේ දැන් විවිධ දේවල් පේනවා. දැන් මේ පේන දේවල් සම්බන්ධයෙන් කොහොමද එහෙනම් අපි කටයුතු කළ යුත්තේ? එහෙමත් නැත්නම් පේන දේවල් සම්බන්ධයෙන් අර භාවනාවෙන් ලැබිච්ච ප්‍රතිඵල ටික ටික අපිට සාක්ෂාත් වෙනකොට, එමත් නැත්නම් ඒ ප්‍රතිඵල අපේ හිතේ දැන් හොඳට වැඩ කරනකොට, ඒවැ ප්‍රතිඵල දැන් හොඳට භුක්ති විඳින්න ඉඩ සැලසෙනකොට දැන් දකින්න දේ සම්බන්ධයෙන් හිත ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඉතින් එතකොට අපිට තේරෙනවා මේ කතා කරන්නේ අර භාවනා කරලා විපස්සනාවක් වඩලා යම් හෝ මට්ටමකට හිත දියුණුනාට පස්සේ දැන් හිත හැසිරිය යුතු ආකාරය. ඉතින් මෙහෙම හැසිරෙනවා නම් ඒ කියන්නේ එක්තරා අන්දමකින් අපිට සතුටු වෙන්න පුළුවන්. මං ඒ කරපු ව්‍යායාමයේ සෑහෙන ප්‍රතිඵලයක් දැන් තියෙනවා. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආකාරයට ඒ අරහත්වයට යන මාර්ගයේ යම් සුළු හෝ අත්දැකීමක් මට දැන් ලැබිලා තියෙනවා. මේ රහත් වෙලා තියෙනව නෙමෙයි. මේ යන පාරේ මං ඉන්නවා කියලා අන්න තමන්ට සතුටු වෙන්න පුළුවන්. ඉතින් එතකොට කොහොමද ඉන්න බව දැනෙන්නේ? අන්න ඒ කරුණ තමයි මෙතන බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ. මේ දකින්න දේවල් සම්බන්ධයෙන් අනුපයෝ. ඒ කියන්නේ දැන් ඒවා අස්සට රිංග ගන්න යන්නේ නැහැ. ඒවා උපාදාන කරන්න යන්නේ නැහැ. ඒ වෙතට ඇදිලා යන්නේ නැහැ. ඉතින් අපි සාමාන්‍යයෙන් නම් සිද්ධ වෙන්නේ අපි කැමති දෙයක් දැක්කහම අපි හිතමු අපි ගමන බිමනක් යනකොට කවුරු හරි අස්සන කෙනෙක් ඉන්නවා. හොඳට ඇඳලා පැනඳගෙන ප්‍රියමනාප විදිහට ඉන්නවා. ඉතින් එතකොට ඉතින් එහෙමත් නැත්නම් අපි හිතමු අපි බස් එකේ යනකොට ඔන්න ලොකු දැන්වීම් පූර්වක ලස්සන රූපයක් ඇඳලා තියෙනවා. දැකපු ගමන් ඉතින් ඔන්න අපේ හිත ඇදිලා යනවා. දැන් ඉතින් බස් එකේ යන එකත් අපිට අමතකයි. මේ සීට් එකක් උඩ වාඩි වෙලා ඉන්න බවත් අපිට අමතකයි. ඔන්න කෙලින් මේ දැකපු රූපය ඔස්සේ අපේ හිත ගිහිල්ලා ඒකත් එක්ක බැඳිලා ඒක ගැන කල්පනා කරලා හිතලා දැන් සමහර විට ඒ රූපේ දැන් පහු කරලා ගිහිල්ලා සෑහෙන හැතක්ම ගානක්. හැබැයි හිත කල්පනා කරන්නේ ඒව ගැන. දැකපු රූපය ගැන. ඉතින් මේක තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. ඉතින් ඒ තරමට චිත්තාකර්ෂණීය දේවල් අපිට පෙන්වන්න ඉතින් මුළු ලෝකෙම කටයුතු කරනවා. ඉතින් ඒව තමයි අපි ඔය දැන්වීම් පූර්වලුව දකින්නේ. විවිධ ප්‍රකාශ වශයෙන්, විවිධ ඉල්ලීම් වශයෙන්, එහෙමත් නැත්නම් විවිධ රූප වශයෙන්. ඉතින් කොහොම හරි මේ විවිධ රූප අපිට පෙන්වනවා. ඒතර ඒ රූප හරිම ආකර්ෂණීයයි. අපේ හිත ඇදගන්න සමර්ථ වෙනවා. ඉතින් අපේ හිත ඒවට ඇදිලා යනවා. ඒවත් එක්ක කැරකි කැරකි ඉන්න ගතියක්, ඒවා ඇසුරු කරන ගතියක්, ඒවා මුල් කරගෙන හිතන ගතියක්, ඒවා මුල් කරගෙන කතන්දර ගොතන ගතියක්, ප්‍රපංච කරන ගතියක් තමයි සාමාන්‍යයෙන් අපේ හිත ඇතුළේ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අපි හිතමු ඒකේ අනිත් පැත්ත. ඒ කියන්නේ අපි අකමැති දෙයක් ඔන්න අපිට දැర్శණය වෙනවා. අපි කැමති මෙන්න මේ දේවල් බලන්න. හැබැයි දකින්න උනේ නම් ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. අපි හිතමු අපි කැමති කෙනෙක්, අපි ආදරය කරන කෙනෙක් ඔන්න බැලුවාම වෙන කෙනෙක් එක කතා කර කර ඉන්නවා. ඒක තමයි දකින්න හම්බුනේ. දැන් ඉතින් ඔන්න හිත පෑරුණා, හිතට ප්‍රශ්න නැගුණා, හිතට ද්වේෂයක් ඇති වුණා, හිත දැන් වෛර කරනවා, හිත කතන්දර ගොතනවා. දැන් ඉතින් බස් එකේ ගියාට මොකද? ඉන්නේ අර වෙන ලෝකෙක. ඊට පස්සේ ගෙදර ගිහිල්ලත් කල්පනා කරන්නේ ඕක. එහෙමත් නැත්නම් රාජකාරී කරන ස්ථානෙට ගිහිල්ලත් කල්පනා කරන්නේ ඕක. ඉතින් ওই විදිහට තමයි අපි අකමැති දෙයක් ලකින්න හම්බුනහම අපේ හිත ක්‍රියාත්මක වෙන ආකාරය. එතකොට ඒ ඇහෙන් දැකපු රූපය හා සම්බන්ධයෙන් එක්කෝ අපි ඒ වෙතට යෑමක්, ඒ වෙතට නැඹුරු වීමක්, එහෙමත් නැත්නම් ඒකෙන් එක පාටම විකර්ෂණය වීමක්, ඒක දකින්න අකමැති. ඒ නිසා ඔන්න ගැටෙනවා. නොදැකී යුත්තක්. උදේ පාන්දර මම දකින්න සුදුසු නැති දෙයක් මේ දැක්කේ කියලා ඔන්න හිත ඒකෙන් ඈත් වෙනවා. ඒකෙන් දුවන්න හදනවා. ඒක පාටම හිත පයින්නවා, පොලා පයින්නවා එළියට. හැබැයි ඉතින් කල්පනා වෙනවා මේ දැකපු දේ ගැන හොඳටම කල්පනා වෙනවා. එච්චරට අර අකමැති නිසා තමයි එළියට ආවේ. පොලා පැන්නේ. ඉතින් ඒකට අපිට තේරෙනවා මේ සාමාන්‍යයෙන් දැකුම් කළු දෙයක් කෙරෙහි ඇලීමත්, අකමැති දෙයක් කෙරෙහි ගැටීමත් එහෙනම් අපේ හිත ඇතුළේ ක්‍රියාත්මක වෙනවා. දැන් එතකොට මේ අවස්ථා දෙකේදීම මේ අරමුණ හිත ඇසුරු කරනවා. හිත දැන් පිරලා තියෙන්නේ අරමුණ හා සම්බන්ධයෙන්. අත් වශයෙන් මේ අරමුණට අපි තව අතින් කෑලි ගොඩක් එකතු කරනවා. ඉතින් අපි සෑහෙන්න ගිය වාරදී කජ්ජනීය සූත්‍රය මුල් කරගත්ත දේශනා මාලාවේදී කතා කළා. ඉතින් එතකොට මේ අරමුණට ඒ අරමුණ වශයෙන් ඉන්න නොදී අපි සෑහෙන ප්‍රමාණයක් අපේ අතිනුත් එකතු කළා. තමයි ඉතින් මේ එක අතකින් කියනවා නම් අර අච්චාරුවක් වගේ හදාගන්න. දැකපු රූපෙත් තේනවා, අපේ අතීතෙන් දාගත්ත කැලරි ටිකක් තේනවා, අනාගතෙන් දාගත්ත කැලරි ටිකක් තේනවා, ඇහිච්ච දේවල් වලින් ආපු කැලරි ටිකක් තේනවා, ගඳ සුවඳ දැනිච්ච දේවල් වලින් ආපු කැලරි ටිකක් තේනවා, රස දැනිච්ච දේවල් වලින් දාපු කැලරි ටිකක් තේනවා, ස්පර්ශයේ මුල් කරගත්ත කෑලි ටිකක් තියෙනවා, හිතින්ම හදාගත්ත තව කෑලි ටිකක් තියෙනවා. ඉතින් මේ වගේ පුදුම කෑලි ගොඩක එකතුවක් මිශ්‍ර කරලා එකට අනලා තමයි අපි භුක්ති විඳින්නේ. ඉතින් ඔයගේ තත්ත්වයක් තමයි හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ, සංස්කරණ රාශියක ප්‍රතිඵලයක්. ඒ පැමිණි වේදනාව මත අපි තව තව සංස්කරණ කළා, එක්තරා අන්දමක හැඟුම් බර වෙලා දැන් ඉතින් සම්පූර්ණයෙන් පැටලිලා. මේ වගේ තත්ත්වයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ කිසිසේත්ම අනිශ්චිත බවක් නැහැ. දැන් තියෙන තනිකර ඒක ආශ්‍රය රිංග ගත්ත ගතියක්. ඒකම ඇසුරු කරන ගතියක්. ඒකම හිතන ගතියක්. ඒකම පළපදියම් වෙච්ච ගතියක්. දැන් එතන තියෙන්නේ සම්පූර්ණ මේකට බැඳිලා. ඒකෙන් නිදහස් වෙන්න හරි අමාරුයි දැන්. ඒක අස්සෙමයි ඉන්නේ, ඒකමයි හිතෙන්නේ. වෙන දෙයක් හිතන්න බැරි තරම් ඒකම දැන් හිර වෙලා. දැන් ඒ නිසාම කෙලස් තව තව වැඩෙනවා. ඒ අස්සටම රිංගගෙන ඒකෙම හිර වෙලා ඒ පටු සීමාවෙම ජීවත් වෙනවා. ඒ කියන්නේ දැන් හිත හරිම පටුයි. දැන් වෙන දෙයක් කල්පනා කරන්න හරි අමාරුයි. තමන් ඒ දාගත්ත දෘෂ්ටි කෝණය, තමන් හිතාගත්ත සංකල්පය අස්සෙම බොහොම පටු සීමාවක දැන් අපේ හිත ක්‍රියාත්මක වෙනවා. දැන් ඔන්න ඔයගේ තත්ත්වයක් තමයි සාමාන්‍යයෙන් අපේ හිතේ තියෙන්නේ. ඉතින් එතකොට අපිට තේරෙනවා මෙන්න මේ බඳු තත්ත්වයක් තියෙන හිතක් තමයි එහෙනම් අපිට හදන්න සිත් වෙලා තියෙන්නේ. දැනට අපි හිතමු මේ වගේ තත්ත්වයක් තියෙන්නේ. හැබැයි එහෙනම් මේ තත්ත්වයෙන් හිත මුදව ගන්න අවශ්‍ය වෙනවා. ඒ මුදවගත්ත මට්ටම තමයි මේ සූත්‍රයේ දේශනා වෙන්නේ. ඉතින් අපි හිතමු අපි දැන් ඔන්න සතිපත් මේ සතිපට්ඨානයක් වඩන්න උත්සාහන්ත වෙනවා. ආශාසය ප්‍රසාසය දිහා බලනවා. පිම්බීමක් හැකිලීමක් දිහා බලනවා. එහෙමත් නැත්නම් සක්මන් භාවනාවක අපි නිරත වෙනවා. ඉතින් මේ විදිහට අපි සරලව මේ හිත හදන කාර්යය පටන් ගන්නවා. ඉතින් අපි මෙහෙම පටන් අරගෙන දිගට යනකොට තමන්ට තේරෙනවා දැන් ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය අපි බලන්න ගිහිල්ලා ඔන්න අවුල් වෙනවා. සමහරවිට අපි හයියෙන් හුස්ම ගන්න හදනවා. එහෙම නැත්නම් හුස්ම තද කරගෙන ඉන්නවා. හුස්මට එයාට කැමති විදිහට වෙන්න ඉඩ නොදී ඔන්න අපි අනවශ්‍ය දෙයට අතපොවනවා. තමන්ට තේරෙනවා දැන් හරි වෙහෙසයි. මෙච්චර කාලයක් හුස්ම ගත්තා කිසි වෙහෙසක් දැනුන්නේ නැහැ. ඔන්න දැන් ආනාපාන සතිය වඩන්න ගිහිල්ලා හුස්ම ගන්න එකත් වෙහෙස කරපත් තත්වයකට පත් වෙනවා. ඉතින් ඒ කියන්නේ අපි අත්‍යවශ්‍යම කියනවා නම් මේ කටයුත්තට નિરાයාසයෙන් වෙන්න තාම අපි ඉඩ දෙන්නේ නැහැ. අනවශ්‍ය විදිහට අපි නිකන් ඇඟිලි ගහනවා. ඉතින් එතකොට තමයි අපිට වෙහෙසක් දැනෙන්නේ. භාවනාව ටිකක් එපා වෙන්නේ. ඉතින් එතකොට ඉතින් යම් යම් ක්‍රම යොදා ගන්නවා. ආනාපානේ බලන එක පැත්තකින් තියලා ඔන්න බුදු ගුණයක් වඩනවා. එහෙම නැත්නම් මෛත්‍රී භාවනාවක් වඩනවා. එහෙම නැත්නම් අසුභ භාවනාවක් වඩනවා. මරණානුස්සතියක් වඩනවා. නැත්නම් පොඩ්ඩක් ඇවිදලා එනවා. ඒ වගේ මොකක් හරි උපක්‍රමයක් පාවිච්චි කළා. අර අනවශ්‍ය දෙයට අපි ආනාපානයට ඇඟිලි ගහපු ගතිය අයින් කළා. දැන් ආයෙත් හිත සංසුන් කළා. ඊට පස්සේ ඔන්න නැවතත් ආනාපානෙ බලනවා. ඒ විදිහට උපක්‍රමශීලී වෙන්න සිද්ධ වෙනවා. මොකද අපිට අඩුතරමින් ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියට සුවසේ වෙන්න ඉඩ හැරලා ඒ දිහා බලන්නවත් තාම තේරෙන්නේ නැහැ. ඒක කරන්න දෙයක් නැහැ. ඒක ඒ විදිහට තමයි සිද්ධ වෙන්නේ. කියන අපි වැරදි වැරදි තමයි මේක හදන්න වෙන්නේ. මොකද අපිට ඒ තරම් මේ ස්වාභාවිකව සිද්ධ වෙන කටයුත්තට වෙන්න ඉඩ හරින්නවත් හැකියාවක් අපි ගාව නැහැ. අපි අනවශ්‍ය විදිහට ඇඟිලි ගහනවා. අනවශ්‍ය විදිහට මැදිහත් වෙනවා. අනුන්ගේ දේවල් තමයි අපි ලොකු කරගෙන ඉන්නේ. ඉතින් ඔන්නේ தත්ත්වය ටික ටික තේරුම් ගන්න යෝගාවචරයේ ප්‍රායෝගිකව තේරුම් ගන්නවා. මේකට මම මෙච්චර දඟලන්න අවශ්‍ය නැහැ. මේ තරම් උඩපණින්න අවශ්‍ය නැහැ. මේකට වෙන්න ඉඩ දෙන්නයි තියෙන්නේ. මෙච්චර කාලයක් මම මේ හුස්ම ගත්තා. කිසි කරදරයක් තිබුණ නැහැ. කය හුස්ම ගන්නවා. නිදාගත්තමත් කය හුස්ම ගන්නවා. ඉතින් මට බැරිද මේ ගන්න විදිහට මෙයාට ඔහෙ ගන්න ඉඩ දීලා පැත්තකින් ඉඳන් මේක දිහා බලන්න. ඉතින් ඔන්න ඔය පැත්තකින් ඉඳන් බලන ගතිය. ඒකට අතපොවන්න නැතුව බලන ගතිය. ඒ ආසද් ප්‍රසවාස ක්‍රියාවලිය නිසිදින්දේ වෙන්න ඉඩ හැරලා බලන ගතිය අපි ටික ටික තමයි ඉගෙන ගන්න. ප්‍රායෝගිකවම ඉගෙන ගත යුතුයි. මම දැන් මේ කියුවට පොතක තිබුණාට ඒක කරන්න බෑ. සමහර විට අපි ආනාපානෙට අත දානවා. නමුත් පස්සේ ක්‍රමානුකූලව අපිට තේරෙනවා දැන් කරන රටාව. දැන් එතකොට ඔන්න ඔතන ඒ ආනාපාන සති නැත්නම් ආසද් ප්‍රසවාසයේ අරමුණයි ඒ නිරීක්ෂණය කරන මනසයි අතරේ අපි ගොඩනගා ගන්නා එක්තරා අන්දමක දුරස්ත භාවය. ඒ අත්දැකීමෙන් අයින් වෙලා ඒක විමර්ශනය කරන ගතිය, ඒක දිහා බලන ගතිය. ඒ බලන්නෙත් සංසුන්ව. එහෙමත් නැත්නම් ඒ බලන්නෙත් හිතේ ආතතියක් ගොඩ නැගෙන්නේ නැතිව මධ්‍යස්තව, උපේක්ෂා සහගතව තමයි බලන්නේ. ඔන්න ඔය හැකියාව අපේ හිත තුළ හැදිලා නම් එතකොට තේරෙනවා දැන් අරමුණ තියෙනවා, ආශ්‍රද ප්‍රසවාස අරමුණ තියෙනවා. හැබැයි දැන් ඒක බලන්න පුළුවන්. ඒක අසර රිංග ගැනීමක් නැහැ. ඒකත් එක ගැටීමක් නැහැ. ඒකත් එක ඇලීමක් නැහැ. මධ්‍යස්තව ඉන්න පුළුවන් ගතියක්. අපි සක්මනක් කරන්න ගියත් ඒ වගේමයි. සමහර විට ඉතින් සක්මන කරද්දී ඔන්න රූප පේනවා. ඉතින් ඒව ඔස්සේ හිත යනවා. සද්ද ඇහෙනවා. ඒව ඔස්සේ හිත යනවා. කය ඉතින් පියවර කීපයක් ඇවිදලා හැබැයි අපිට සිහිය නැහැ. ඉතින් පස්සේ තමයි ඒ ටික මග හැරිලා ඒ පේන රූපයක යන්නේ නැතුව, ඇහෙන සද්දයක යන්නේ නැතුව අපි මේ පාදයේ දැනෙන ස්පර්ශයට වැඩි අවධානයක් යොමු කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් එහෙම පුළුවන්කමක් ලැබද්දිත් සමහර විට ඔන්න හරි වෙහෙසයි. මොකද මේ දැනෙන දේවල් හරි මේ බරපතල විදිහට කරන්න ගිහිල්ලා, සක්මන හුඟාක් හිමින් කරන්න ගිහිල්ලා, එක්කෝ හයියෙන් කරන්න ගිහිල්ලා, එක්කෝ ඔන්න සමබරතාවයේ ගිලිහිලා වැටෙන්න යනවා, කැරකිල්ල හැදිලා ප්‍රශ්න ගොඩක් එනවා. මේක හරහා ටික ටික යෝගාවචරයක ඉගෙන ගන්නවා කොහොමද මේ ප්‍රශ්න මගහරවා ගනිමින් මේ සාමාන්‍යයෙන් මෙච්චර කාලයක් ඇවිද්දා වගේ මේ කයට ඇවිදින් ඉඩ දීලා මට මම කොහොමද පැත්තකින් ඉඳලා මේ ඇවිදීමේදි දැනෙන ස්පර්ශය තේරුම් ගන්න. ඉතින් ඒකටත් ටික කාලයක් යනවා. එතකොට තමයි එයාට තේරෙන්නේ ඔන්න දැන් නම් කය નિરાයාසයෙන් ඇවිදගෙන යනවා. මම කිසි වෙහෙසක් නැතුව මේ පාදයේ දැනෙන විවිධාකාර වූ ලක්ෂණ, ගති ලක්ෂණ, ධාතු ලක්ෂණ තේරුම් ගනිමින් දැන් සක්මනේ නිරත වෙනවා, සතිය වඩනවා කියලා අන්න ඒ සමබරතාවයට එනවා. ඉතින් ඔය බඳුම කතාවක් තමයි පිම්බීම හැකිලිම සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ. එතෙන්දෙත් මේ උදරයට નિરાයාසයෙන් පිම්බෙන්න හැකිලෙන්න, එහෙමත් නැත්නම් ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියට අනුරූපව ඒ පිම්බීම හැකිලිම ක්‍රියාවලිය වෙන්න ඉඩ දීලා අපි පැත්තකින් ඉඳන් තමයි බලන්නේ. ඒතර මේ සමබරතාවයේ එනවා නම් ඔන්න ඔතන තියෙනවා අපි පොඩ පොඩ ඉගෙන ගන්න පාඩමක්. ප්‍රායෝගිකව ඉගෙන ගන්නා වූ පාඩමක්. මොකද මේක පොතකින් ඉගෙන ගන්න බෑ. මනකින් ඉගෙන ගන්න බෑ. මේක අපි වඩලා ප්‍රායෝගිකව තමයි ඉගෙන ගන්න අවශ්‍ය. ඒතර අපිට තේරෙනවා යම් කිසි කායික අත්දැකීමක්, කායික ක්‍රියාවලියක් සිද්ධ වෙනකොට ඒක දිහා මධ්‍යස්තව බලන්න පුළුවන් ගතිය අන්න යෝගාවචරයේ ඉගෙන ගන්නවා. ඒකෙන් අයින් වෙලා බලන්න පුළුවන් ගතිය, ඒකෙන් බැහැර වෙලා බලන්න පුළුවන් ගතිය, යම් දුරස්ත භාවයක් පවත්වාගෙන මධ්‍යස්තව බලන්න පුළුවන් ගතිය යෝගාවචරයේ ඉගෙන ගන්නවා. ඉතින් අර මේ අද මේ සූත්‍රයේ කතා කරන ගැඹුරු කාරණේ මුල්ම පියවර තමයි අපි මේ කතා කරන්නේ. පෙන්වන කාරණේ මුල්ම පියවර ගැන තමයි අපි මේ විස්තර කරන්නේ. එතකොට ඉදිරියෙන් තියාගත් අරමුණක්, මූල කමටහනක් අපි මෙන්න මේ විදිහට නිවරදිව පරිහරණය කරන්න, නිවරදිව නිරීක්ෂණය කරන්න යෝගාවචරයක ඉගෙන ගන්නවා. ඉතින් එතකොට දැන් අපි හිතමු යා මාරු වුණා වේදනානුපස්සනාවට. දැන් ඔන්න වේදනාවන් දිහා බලනවා. සැප වේදනාවන් එනවා, දුක් වේදනාවන් දැනෙනවා, උපේක්ෂා වේදනාවන් දැනෙනවා. දැන් සාමාන්‍යයෙන් නම් සිද්ධ වෙන්නේ සැප වේදනාවක් ආපු ගමන් ඉතින් අපි ඒකට හරිම කැමති, මෙච්චර කාලයක් බලන් හිටියේ ඒක එනකන්. ඉතින් යාව වැළඳගෙන, යාව බදාගෙන, ඒ අසර රිංගගෙන, ඒකම ප්‍රාර්ථනා කරගෙන, ඒකෙන්ම ආස්වාදයක් ලැබමින් ඒ ආස්වාදනීය වූ ලෝකයක් තුළ ඉන්න ගතිය තමයි අපි ගාව සාමාන්‍යයෙන් තියෙන්නේ. එමෙ නැත්තම් දුක් වේදනාවක් ආවහම ඒක ප්‍රතික්ෂේප කරමින්, ඒකත් එක්ක ගැටමින්, මටම උනේ ඇයි කියලා විමසමින් ඉන්න ගතිය තමයි අපි ගාව සාමාන්‍යයෙන් තියෙන්නේ. නමුත් වේදනානුපස්සනා කරන යෝගාවචරය ඊට වඩා පරිණත භවකින් යුක්ත විය යුතුයි. එයා මොකද කරන්නේ? සැප වේදනාව සැප වේදනාවක් කියන තැන තියලා තමයි බලන්න අවශ්‍ය. ඒකට විශේෂ ඇල්මක් හෝ විශේෂ ආඩම්බරයක් හෝ එහෙම ඇති කරගත යුතු නැහැ. මේක ඇවිල්ලා හුදෙක් සැප වේදනාවක්. ඊළඟට දුක් වේදනාවක් නිරීක්ෂණය කරන යෝගාවචරයත් ඒකට රිංග ගන්න යන්න නැතුව, ඒකත් එක ගැටෙන්න යන්න නැතුව, ඒක මුල් කරගෙන මමෙක් හදන්න යන්නේ නැතිව මේක ඇවිල්ලා හුදෙක් දුක් වේදනාවක් කියන තැන තියලා තමයි ඒක නිරීක්ෂණය කරන්න වැදගත් වෙන්නේ අවශ්‍ය වෙන්නේ. උපේක්ෂා වේදනාවක් සාමාන්‍යයෙන් නම් අපි මගහරිනවා, අපි ඒක නොසලකා හරිනවා. නමුත් උපේක්ෂා වේදනාවක් පහළලා තියෙනකොට ඒක දිහාත් මධ්‍යස්ථව බලන ගතියක්, නිරීක්ෂණය කරන ගතියක්, ඒකේ සම්පූර්ණ ප්‍රවෘත්තිය බලන ගතියක් තමයි යෝගාචරයේක් වඩන්නේ. ඉතින් ඒකාතකින් මේකට එන්න කලින් අපි ආනාපාන සතියක් වඩලා, සක්මනක් වඩලා, අපි යම්කිසි පුහුණුවක් ලැබලා තියෙනවා නම්, සතියක් සම්පජඤ්ඤය දිනු කරලා තියෙනවා නම්, එහෙමනම් මේ කටයුත්ත සෑහෙන්දුරට සාර්ථක කරගන්න පුළුවන්. ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියට සුවසේ වෙන්නේ ඉඩ හැරලා පැත්තකට වෙලා අපි ඒක දිහා බලනවා වගේම, දැන් එහෙනම් යෝගාචරයේකට හැකියාව තියෙනවා සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා වෙන්න ඉඩ හැරලා පැත්තකට වෙලා ඒවා දිහා බලන්න. ඉතින් එතකොට සැප වේදනාවක් වෙත යාමක් ඇත්තෙත් නැහැ. ඒවා වෙත නැඹුරු වීමක්, ඒවා වෙත ඇලීමක්, ඒකට ආකර්ෂණය වීමක් එහෙම වෙන්නෙත් නැහැ. ඒ වගේමයි දුක් වේදනාවෙන් පැන යාමක්, ඒකේ වෙතින් විකර්ෂණය වීමක්, ඒකෙන් ඈත්වීමක් එහෙමත් නැහැ. මධ්‍යස්තව ඉවසීමෙන් යුක්තව ඒක දිහා බලන්නත් පුළුවන්. එහෙමනම් ඔන්න ඔය හැකියාව අපි දිනු කරගෙන යනකොට දැන් රූපයක් දැක්කහම කැමති රූපයක් නම් ඒ වෙතට යාමක්, ඒ වෙතට ආකර්ෂණය වීමක්, ඒ වෙතර නැඹුරු වීමක් කරන්නේ නැතිව ඔන්න හිතට දැන් හැකියාවක් තියලා තියෙනවද මධ්‍යස්තව ඉන්න. එහෙමත් නැත්නම් අකමැති රූපයක් දකිනකොට ඒකෙන් විකර්ෂණය වීමක්, ඒකත් එක්ක ගැටීමක්, ඒකෙන් බැන යාමක් කරනවා වෙනුවට පුළුවන්ද මධ්‍යස්තව ඒක දිහා බලන්න. දැන් ඇත්තටම මෙතෙන්දී තවත් ගැඹුරකට අපිට යන්න පුළුවන්. ඒ තමයි දැන් මේ නිරීක්ෂණය කිරීම හොඳට කරගෙන යාම තුලින් යෝගාචරයේ තුල එක්තරා අන්දමක භාවනාමය ප්‍රඥාවක් වැඩෙන්න ගත්තනම්, විපස්සනා නුවණක් වැඩෙන්න ගත්තනම්, අපි කියන යථාභූත ඥාන දර්ශනයක් වැඩෙන්න ගත්තනම්, අන ටික ටික මේ විවිධ ස්වභාවයන්ගේ තියෙන අනිත්‍ය ලක්ෂණයක්, දුක්ඛ ලක්ෂණයක්, අනාත්ම ලක්ෂණයක් එයාට ප්‍රකට වේවි. ඒ කියන්නේ ඒක නිරීක්ෂණය මතම පදනම් වෙච්ච අවබෝධයක්. එහෙම නැතුව පොතෙන් ගත්ත අවබෝධයක් නෙමෙයි. අහලා ගත්ත අවබෝධයක් නෙමෙයි. මේක මේ නිරීක්ෂණය හරහා, තමන්ගේ ප්‍රත්‍යක්ෂය හරහා හිත තුල ටික ටික ගොඩනැගිච්ච අවබෝධයක්. ඉතින් එතකොට ඒ බඳු අවබෝධයක් අපි තුමු දැන් ටික ටික වර්ධනය වෙනවා. යාට දැන් අනිත්‍ය ලක්ෂණයක් ටිකක් ටිකක් ප්‍රකට වෙනවා. මේවා තියෙන පෙළන ගතිය ප්‍රකට වෙනවා. නිරන්තරයෙන් මේ බඳු වෙහෙසකර ලක් වෙමින්, පිළීමර ලක් වෙමින් මේ භෞතික මානසික සියල්ල තියෙන්නේ කියලා යාට තේරෙන්න ගන්නවා. ඊට පස්සේ අපි හිතමු යාද හිත දිහත් බලනවා. හිතට එන අරමුණු දිහත් ඒ විදිහටම සමාහයට පේන්න ගන්නවා. ඉතින් මේ වගේ යම්කිසි විපස්සනාවක් වඩාගෙන යන යෝගාචරයට පුළුවන්කමක් ලැබෙනවා මේ භාවනාවේදී එන ඒ විවිධ අරමුණු නිවැරදිව නිරීක්ෂණය කරන්න. ඒ නිරීක්ෂණය නිසාම එයාගේ හිතේ අර අනිත්‍ය සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක්, දුක්ඛ ලක්ෂණය සම්බන්ධයෙන් නිවැරදි වැටහීමක්, අනාත්ම ලක්ෂණය සම්බන්ධයෙන් නිවැරදි වැටහීමක් ක්‍රමානුකූලව ඇති වුණා නම් යම් අවස්ථාවකදී මේවැයි ටික ටික වර්ධනය වෙන්න වෙන්න මේ සියලු සංකත අරමුණු කෙරෙහි හිතේ යම්කිසි උපේක්ෂාවක්, ඒවා එපාවීමක්, අතහැරීමේ උවමනාවක්, ඒවා මිදීමක් ගැන යම්කිසි ආකල්පයක් යාගේ හිතේ ඇති වෙන්න පුළුවන්. දැන් ඉතින් ඒවා ඔක්කොම නිකන් එකට මිශ්‍ර වෙලා පේන්නේ, කිසි රසයක් නැහැ. ඉතින් ඒ නිසා දැන් හිත ඒවා ප්‍රතික්ෂේප කරලා ඒවා අතහැරලා හිත දැන් නිදහස් වීමක්, හිත ස්වාධීන වීමක්, තනියෙන් සිටීමක් ගැන තමයි දැන් හිතට උවමනාව තියෙන්නේ. දැන් ඔන්න ඔය මට්ටමටත් ආවොත් දැන් අපි හිතමු ඔන්න සක්මනක් කරගෙන යනවා. එතකොටත් ඔන්න රූප පේනවා. ඒ රූප වලට එහෙමනම් දැන් හිත කලින් වගේ ඇදිලා යන්න බෑ. එහෙම නැත්නම් ඒ රූප කෙරෙන් දැන් හිත එක පාටම විකර්ෂණය වීමක්, ගැටීමක් එහෙමත් සිද්ධ වෙන්න බෑ. මොකද අර වඩපු දහම දැන් මෙතන ක්‍රියාත්මක වෙන්න ඕනේ. දැන් සක්මනේදී රූප පේනවා. අපි තමු සතෙක් ඉන්නවා, කුරුල්ලෙක් ඉන්නවා, සමනලෙක් ඉන්නවා. ඉතින් මේ විවිධ ලස්සන ලස්සන දේවල් පේනවා. හැබැයි ඒව වෙතට ඇදිලා යන්න බෑ. එහෙමනම් හිත. හිතේ තියෙන්න ඕනේ හැදිච්ච ගුණයක්. ඒක මේ බලෙන් හිත වළක්වගෙන ඉන්නවත් නෙමෙයි දැන්. ඉන්ද්‍රිය සංවරය පිණිස ඇස් දෙක වහගෙන ඉන්නවත් නෙමෙයි. නැත්නම් ඒ දිහා බලන්නේ නැතුව කියලා තමන්ව බරපතල විදිහට අල්ලගෙන නැත්නම් දමණය කරගෙන ඉන්නවත් නෙමෙයි මේ. රූප පේනවා. හිතත් නිකන් අතහැරලා වගේ තියෙන්නේ. ඕනනම් යන්නත් පුළුවන්. හැබැයි දැන් හිතට උවමනාවක් නැහැ. සමහර විට තමන් අකමැති දර්ශන වෙන්නත් පුළුවන්. හැබැයි හිතට උවමනාවක් නැහැ. දැන් ඒක එක්ක කල්පනා කර කර ගැටි ගැටි ඉන්න හිතට උවමනාවක් නැහැ. අනේ දැන් එතකොට තවත් අපිට මේ කාරණේ ගැඹුරකට එන්න පුළුවන්. ඒ નિરાයාසයෙන් ඔන්න දැන් හිත ඉන්නවා දකපු දේ එක්ක පැටලෙන්නේ නැතුව. දකපු තේ වෙතට යන්නෙත් නැහැ. දකපු තේ වෙතින් විකර්ෂණය වෙන්නෙත් නැහැ. දුවල යන්නෙත් නැහැ. පැනල යන්නෙත් නැහැ. දික්ඨේකෝ අහං ආවසෝ අනුපයෝ අනපායෝ. ඒ වෙතට යාමක් ඇත්තෙත් නැහැ. ඒකෙන් ආපස්සට විකර්ෂණය වීමකුත් නැහැ. හිතට ඉන්න පුළුවන් නිකන් මැද්දට වෙලා. හිතට ඉන්න පුළුවන් උපේක්ෂාවෙන්. හිතට ඉන්න පුළුවන් නොබැඳි. අනිශ්චිතෝ. අන දැන් හිතට ඉන්න පුළුවන් අනිශ්චිතව. ඒ කියන්නේ දැකපු රූපයක දැන් බැඳෙන්න යන්නේ නැහැ. ඒක ඇසුරු කරන්න යන්නේ නැහැ. කොච්චර ලස්සන රූපයක් වුණත් ඒ රූපයෙන් හිත එක්තරා අන්දමකින් ව්‍යාවෘත වෙන්නේ නැහැ. ඒ රූපේ හිත ඇතුළට රිංග ගන්න නැහැ. හිතේ සෑහෙන ප්‍රදේශයක් ඒ රූපයෙන් ආවරණය වෙන්නේ නැහැ. හිත ඒක ඇසුරු කරන්න යන්නේ නැහැ. අනිශ්චිතෝ. අප්පටි බද්දෝ. දැන් ඒ රූපේ වෙතට ගිහිල්ලා බැඳිලා එහෙම ගතියක් ඇත්තෙත් නැහැ. හිතේ ස්වාධීනත්වය රැකිලා තියෙනවා. හිතේ තිබිච්ච නිදහස රැකිලා තියෙනවා. අප්පටි බද්දෝ. විප්පමුත්තෝ. මිදිලා තියෙන්නේ. දැන් ඒ රූපය පේනවා හැබැයි. රූපේ පේනවා නොපේනවා නෙමෙයි. හැබැයි රූපයෙන් හිත නිදහස් වෙලා තියෙන්නේ. රූපයයි හිතයි බැඳිලා එකට මාංචු දාගෙන නැහැ. රූපයෙන් හිත නිදහස් වෙලා තියෙන්නේ. විසංයුත්තෝ. විමරියාදිකතේන චේතස. දැන් මේ රූපය දැක්කට මොකද? ඒ රූපය අස්සේ ගිහිල්ලා හිරවෙච්ච ගතියක්, ඒකේ කොටු වෙච්ච ගතියක් නැහැ. ඒ රූපයෙන් නිදහස් නිසාම හිතේ තියෙන්නේ කිසිම පටු සීමාවක් නැති ගතියක්. අපි සාමාන්‍යයෙන් රූපයක් බලනකොට ඒ රූපයට හිත කොටු වෙනවා. ඒ රූපයේ තියෙන ප්‍රමාණයට හිත ප්‍රමාණීකරණයකට ලක් වෙනවා. හිත නිමිති ගන්නවා. ඒ නිමිති හරහා ඒ රූපේ ප්‍රමාණයක්, රූපේ පරිමාණයක්, පරිමිතියක් අපිට තේරෙනවා. වර්ගඵලයක් තේරෙනවා. ඔන්න ඔක ඇස්සේ අපි හිර වෙනවා. දැන් හිතට පටු සීමාවක් තියෙනවා. හිතේ මායිමක් තියෙනවා. හැබැයි දැන් හිත ඒකේ කොටු වෙලා නැත්තම්, ඒකේ බැඳිලා නැත්තම්, ඒක අස්සර රිංගගෙන නැත්තම් අර වගේ ප්‍රමාණීකරණයකට ලක්වීමක්, සීමා වීමක්. තමන් හිත ඇතුලේ නිකන් වැටක් බැඳ වගේ ගතියක්. එහෙම ගතියක් නැහැ. හිත ස්වාභාවිකවම සැහැල්ලුවෙන්, සරලව, නිදහසේ සීමා මායාදාවල් වලින් තොරව තියෙනවා. එතකොට අපිට තේරෙනවා දැන් අපි යන විපස්සනා මාර්ගය නැත්නම් අපි වඩන භාවනා මාර්ගය මෙන්න මෙබඳු දිශාවකට හැරෙන්න ඕනේ. ඒ තමන්ටම මේ එක්තරා අන්දමකින් පරීක්ෂා කරලා බලන්න පුළුවන්. දැන් මේ වගේ විදිහ හිත හැසිරෙන්නේ. රූප පේනවා. දැන් සක්මනේ ඉන්නේ. රූප පේනවා. දැන් හිත රූප වලට යන්නේ නැද්ද? ඊළඟට රූප පෙන්නවා. හිත ඒකත් එක්ක ගැටෙන්න යන්නේ නැද්ද? හිත තාම දැන් ඉන්නවාද ඒ තමන්ගේ රැකගෙන නිදහස? බැඳෙන්න යන්නේ නැතුව ඉන්නවද? ඒවා ඇසුරු කරන්න යන්නේ නැතුව හිත දැන් ඉන්නවද? ඒවෙන් නිදහස් වෙලා හිත ඉන්නවද? ඒවා කෙරෙන් කෙලස් උපදවා ගන්නෙ නැතිව හිත ඉන්නවද? ඒ වගේමයි හිත කොටු වෙන්නේ නැතිව, සීමා වෙන්නේ නැතුව හිතේ නිදහස පවත්වා ගනිමින් හිත ඉන්නවද කියලා දැන් තමන්ටම පරීක්ෂා කරලා බලන්න පුළුවන්. එතකොට අපි මේ සෑහෙන්දුරට සාකච්ඡා කරේ මේ දැකීම හා සම්බන්ධයෙන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුතේකෝ අහං ආවසෝ. මේ කියන්නේ මේ දැක් අහපු දේවල් සම්බන්ධයෙන්. එතකොටත් ඔන්න ඒ වගේමයි. එහෙනම් අපේ හිත කටයුතු කළ යුත්තේ රූප සද්ද ඇහෙනවා. දැන් නොඇහෙනවා නෙමෙයි. සක්මනක ඉන්නවා. සක්මනේ ඉඳද්දී ඔන්න ගීතයක් ඇහෙනවා. ගීතය ඇහුණට මොකද? ඒක අල්ලගෙන කතාවක් ගොතන්න ඒ පුංචි කාලේ කළා වගේ, තරුණ කාලේ කළා වගේ ඒක තුලින් අපි මානසික ලෝකයක් හදාගන්න, සුන්දර ලෝකයක් හදාගන්න, ආදර ලෝකයක් හදාගන්න. එමත් නැත්නම් ගීතෙන් පෙන්වන යම් සන්දර්භයක් අස්සේ හිර වෙන්න යන්නේ නැතිව හිත තමන්ටයි තිබිච්ච නිදහස, තිබුණ උපේක්ෂාව, තිබුණ නොබැඳුණු බව, තිබුණ අනිශ්චිත බව රැකගෙන වාසය කරනවාද? මේ ගීතය හරිම කංකලු ගීතයක්. හැබැයි ඒ වෙතර දැන් හිත නොගිහින් තනියෙන් ඉන්නවද? සමහරවිට ඔන්න කෙනෙක් ඇවිල්ලා මා කර අනුපදයක් කියනවා. සක්මනේ දැන් ඉන්නේ සක්මන් කර කර. සමහරවිට ඉතින් යම්ස කෙනෙක් ඇවිල්ලා මේ මා කර ඉතින් අනුපදයක් කියනවා. දැන් මේ රහත් වෙන්නයි හදන්නේ. දැන් නම් ඉතින් සෝවාන් වෙලා මොනා හරි ඉතින් ඔන්න අනුපදයක් කියනවා. ඉතින් ඕක අල්ලගෙන අපේ හිත යනවද එයත් එක්ක ගහගන්න. එයත් එක්ක පැටලෙන්න යනවද? ඇයි මට මෙයා මෙහෙම කිව්වේ? මෙහෙම කියන්න වටිනවද? මෙයා පවක් කරගත්ත නේද? අරකද මේකද කියලා. ඉතින් අපේ හිත නානා ප්‍රකාර විදිහට කතන්දරයක් ගොතන්න ඉඩ තියෙනවා. නමුත් එහෙම කරන්න යන්නේ නැතුව නිකන් තමන්ගේ පාඩුවේ කරගෙන ගියා වගේ වැඩේ කරගෙන යන්න අපිට පුළුවන්ද? ඊට පස්සේ දැන් මේ අපි යම් සද්දයක් අහනකොට අපි හිතමු ගීතයක් නම් අහන්නේ, ඒ ගීතයමයි දැන් අපේ හිතේ අරමුණ වෙලා තියෙන්නේ, ගීතය හා ඇසුරෙමයි දැන් අපේ හිත තියෙන්නේ, ඒ ගීතයටමයි දැන් හිත කොටු වෙලා තියෙන්නේ. නමුත් ඒ ගීතයක්, ඒ සද්දයක් ඒ ඔස්සේ නොගිහින් තමන්ගේ තිබිච්ච නිදහස රැකගෙන ඒ වෙතට යාමක්, ඒ වෙතින් පොලා පැනීමක් නොවි අනිශ්චිතව ඒ වෙත බැඳෙන්නේ නැතිව ඒකෙන් නිදහස් වෙලා ඒ තුලින් කෙලස් තනා ගන්න නැතිව හිත ඉන්නවා නම් ඒ කියන්නේ අර හිතට කිසි සීමාවක් නැහැ. දැන් හිත ප්‍රමාණීකරණයකට ලක්ුණේ නැහැ. හිත වැටක් ගහගත්තේ නැහැ. හිතේ සීමාවක් ඇති වුණේ නැහැ. මරියාදාවක් ඇති වුණේ නැහැ. නැහැ හිත අර තිබිච්ච නිදහස රැකගෙනම මේ සද්දෙත් දැන් ඇහෙනවා. ඌමනාවෙන් ඒක අස්සට රිංගලා අහනවා නෙමෙයි, සද්දෙ නිකන් ඔහෙ ඇහෙනවා. හැබැයි හිත සැහැල්ලුවෙන් ඉන්නවා. එයාගේ තිබිච්ච නිදහස රැකගෙන වාසය කරනවා. කොහෙටවත් කොටු වෙලා නැහැ. දැන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මුතේකෝ අහං ආවසෝ අනුපයෝ අනපායෝ අනිශ්චිතෝ අපටිබද්දෝ විපමුත්තෝ විසංයුත්තෝ විමරියාදී කතේන චේතසා විහරාමි. දැන් මේ දේශනා කරන්නේ එතකොට අර ස්වාමීන් වහන්සේ වාසය කරපු ආකාරයත් දැන් වාසය කරන ආකාරයත්. ඒ කියන්නේ ගඳක් සුවඳක් දැනෙනවා. ඒ දැනෙන ගඳක් සුවඳත් එක්ක ඒ වෙතට යාමක් හෝ ඒ වෙතින් එකපාරටම ඒක ප්‍රතික්ෂේප කළා පොලා පැනීමක් හෝ ඒක ඇසුරට යාමක් හෝ එහෙමත් නැත්නම් ඒ වෙත බැඳෙන්න යාමක් හෝ ඒක තුලින් කෙලෙස් තනා ගැනීමක් හෝ සිද්ධ නොවි සුවසේ වාසය කරනවා. ඉතින් එතකොට අන්න හිත ඒකට කොටු වුණේ නැහැ. ඒක නිසා පටු වුණේ නැහැ. ඒ වගේම රසක් දැනෙනකොට අපි හිතමු දැන් අපිට ගිහිල්ලා හොඳ ආහාර වේලක් හම්බෙලා බඩගින්නේ හිටියේ. ඉතින් සාමාන්‍යයෙන් නම් එතකොට ඒ ආහාර වේලට ලොකු කැමැත්තක් ඇති වෙලා ආසාවක් ඇති වෙලා තව තව ටිකක් බෙදාගෙන ඉතින් ඒක රස විඳින හෙටත් තිල්ලන ගතියකට අපේ හිත යන්න පුළුවන්. කෑදර වීමකට යන්න පුළුවන්. ඒ වෙතට යන්න පුළුවන්. ඒක බොහොම කෑදරකමකින් අනුභව කරන්න ඉඩ තියෙනවා. නමුත් දැන් මේ රස දැනෙනවා. හැබැයි දැනිච්ච රසයේ හිත බැඳිලා ඒකට ආසාවක් ඇති කරගෙන ඡන්දයක් පහළ කරගෙන කෑදරකමක් ඇති කරගෙන එහෙම යන්නේ නැතිව රස දැනිද්දෙන් හැබැයි හිත ඉන්නව පහසුවෙන්, හිත ඉන්නව සැහැල්ලුවෙන්, හිත ඉන්නව ඒ තමන්ට තිබිච්ච නිදහස රැකගෙන ඒ රසෙන් හිත ආරූඪ වුණේ නැහැ. හිතේ ප්‍රදේශයක් ඒ රසට පාවලා දුන්නේ නැහැ. හිතේ තිබිච්ච නිදහස, හිතේ තිබිච්ච පිරිසුදු බව තවමත් රැකිලා තියෙනවා. රස නිසා හිතේ කෙලෙස් පහළ වෙලා නැහැ. රසට දැන් කොටු වෙලාත් නැහැ. ඒ නිසා හිතේ වැට කොටු මායිම් මොකක්වත් රස මුල් කරගෙන පහළ වෙලත් නැහැ. ඊට පස්සේ අපි තුමු ස්පර්ශයක්. ස්පර්ශයක් මුල් කරගෙන ඔය විදිහමයි දේශනා කරන්න වෙන්නේ. අපිට විවිධ ස්පර්ශ හරහා යන්න වෙනවා. කටුක ස්පර්ශයන් ලැබෙන්න වෙනවා, ලබන්න සිද්ධ වෙනවා. මමට උණුසුමක් සිසිලසක් ඒවත් ඉතින් ලබන්න සිද්ධ වෙනවා. ඉතින් මේව හරහා යනකොට හිත ඒවැ බැඳෙන්නේත් නැතුව, ඇලෙන්නේත් නැතුව, ගැටෙන්නේත් නැතුව ඒවා ඇසුරට යන්නෙත් නැතිව ඒවා එක්ක බැඳෙන්නේ නැතුව ඒ ආසර රිංග ගන්න යන්නේ නැතිව හිතට පුළුවන් ද දැන් නිදහසේ ඉන්න. හැබැයි ස්පර්ශය දැනි දැනි ඊට පස්සේ මේ දැනෙන ස්පර්ශයට කොටු වෙන්නෙත් නැතුව ඒකෙන් හිත පටු කරගන්නෙත් නැතුව ඉන්න පුළුවන්ද? ඊට පස්සේ ඇත්තටම අපිට තවත් සූක්ෂම පැත්තකට යත හැකි තමයි විඤ්ඤාතේ විඤ්ඤාතමත්තා. නැත්තම් විඤ්ඤාතේකෝ අහං ආවසෝ අනුපයෝ අනුපායෝ අනපායෝ අනිස්සිතෝ අපටිබද්දෝ විප්පමුත්තෝ විසංයුත්තෝ විමරියාදි කතින චේතසා විහෙරාමි. දැන් හිතරත් පුංචි අරමුණක් එනවා. අපිටම අපි සක්මනේ හිටියේ ඔන්න යම් අරමුණක් මතක් වුණා. අතීතය හා සම්බන්ධ අරමුණක් ආවා. හිත දැනගත්ත අරමුණක් ආවා කියලා. හැබැයි ඒකට එකපාරට ගැටෙන්න ගියෙත් නැහැ. ඒකට ඇලෙන්න ගියෙත් නැහැ. ඒකට අසර රිංග ගන්න ගියෙත් නැහැ. ඒක මේ අහවලයි මතක් වුණේ කියලා එහෙම අපි කෙනෙක් පුජ්‍යලයක් හදාගෙන ඒකේ ප්‍රපංචයක් ගොතන්න ගියෙත් නැහැ. කෙටි කතා ලියන්න ගියෙත් නැහැ. අරමුණ අරමුණ වශයෙන්ම තියාගත්තා. මේ ඇවිල්ලා හිතට ආපු අරමුණක්, ධම්මා රම්මණයක්, සිතුවිල්ලක් කියන තැන ඒක තිබ්බා. දැන් ඔන්න බැඳුනේ නැහැ. ඒක ඇසුරට ගියේ නැහැ. ඒකෙන් නිදහස් වෙලා ඉන්න පුළුවන් ගතිය තාමත් හිතේ තියෙනවා. දැන් එතකොට ඒක අස්සට ගියේ නැති නිසාම හිතේ අර තිබිච්ච හාත්පස පැතිරිච්ච ගතිය, නිදහස් ගතිය තාමත් රැකිලා තියෙනවා. මෙන්න මේ විදිහට කටයුතු කළ බවත් දැනටත් කටයුතු කරන බවත් මෙන්න මේ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා. දැන් ඇත්තටම මේක අපි කතා කරද්දී මේ පින්වතුන්ට මතක් වෙන්න ඉඩ තියෙනවා අර බාහ්‍ය දාරුචීරිය තාපසතුමාට බුදුරජාණන් වහන්සේ දීපු අවවාදය. මොකද එතුමා සෑහෙන භාවනාවක් වඩලා යම්කිසි අත්දැකීමක් ලැබපු කෙනෙක් හිතාගෙන හිටියා රහත් කියලා. හැබැයි ඉතින් අර එතුමාගේ පරණ මිත්‍රෙක් දෙවි කෙනෙක් වෙලා ඉපදිලා ඒ දෙවිය තමයි ඇවිල්ලා කිව්වේ නෑ නෑ ඔබ වහන්සේ රහත් වෙලා නෑ, රහත් වෙච්ච මාර්ගයත් තාම රහත් වෙන්න තියෙන මාර්ගයත් තාම හරියට නැහැ. අන්න ඉන්න රහතන් වහන්සේ කෙනෙක් සවැත් නුවර ජේතවනාරාමේ ශ්‍රමණ භවත් ගෞතමයන් නමින් ගිහිල්ලා හම්බ වෙන්න කියලා උනන්දු කළා. ඊට පස්සේ තමයි මේ බාහ්‍ය දාරුචීරිය තාපසතුමා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේව හුණ ගැහෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඍජුවම මෙන්න මේ අද අපි කතා කරපු මේ ප්‍රතිපදාව තමයි ඍජුවම දේශනා කරන්නේ. ඒ කියන්නේ ටිකක් ඉහළ තැනකින් කෙලින්ම බුදුරජාණන් වහන්සේ ඒ හික්මීමේ ප්‍රතිපදාව ඒ බාහ්‍ය තාරුචීරිය තාපසතුමාට ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ මේ අභිනිෂ්ක්‍රමණයක් කරපු, නෛෂ්ක්‍රම්‍යයක් පුරපු, භාවනාවක් වඩපු කෙනෙක් නිසා ඉතින් එතනින් තියන්න ඒ බන්දු හික්මීමක් අනුගමනය කරන්න පුළුවන්කම බාහ්‍ය දාරුචීරියට තියෙන බව බුදුරජාණන් වහන්සේ දැනගෙන තමයි මේ බඳු ප්‍රතිපදාවක එක පාඩම කියන්නේ. නමුත් ඉතින් අපි මේ ප්‍රතිපදාවට එතෙන්ට එන්න ටිකක් උත්සාහන්ත විය යුතුයි. අපිට එක දවසකින් මේ කිව්වයි කියලා සමහරට වැටහෙන්නේ නැහැ. ප්‍රායෝගිකව අපිට ඒක ක්‍රියාත්මක කරන්න බෑ. ඉතින් ඒක අපි පොඩ්ඩ පොඩ්ඩ ආනාපාන සතියක් වඩලා, පිම්බීම හැකිනි මධ්‍යා බලලා, පහකමනම් බලලා, දහතු මනසිකාරයක් වඩලා ඉතින් අපේ මේ වුමනා කරනේ කුසලතාවයේ තනාගත යුත්තේ, වඩා ගත යුත්තේ. ඊට පස්සේ හැබැයි මෙතෙන්ට අපි යම් හෝ දවසක ළඟා විය යුතුයි. මේ බාහ්‍ය දාරුචීරිය තාපසතුමාට දීපු ඒ හික්මීම අපිත් ක්‍රියාත්මක කරන්න, නැත්නම් ඒ අන්දමින්ම හික්මෙන්න අපිත් පටන් ගත යුතුයි. කොහොමද? තස්මාතිහ බාහ්‍ය එවං සික්කිතබ්බං. එහෙමනම් බාහ්‍ය මෙන්න මේ විදිහට ඔබතුමා හික්මෙන්න. දිත්තේ දිට්ට මත්තම් භවිසති. දුටු වෙහි දුටුව මතින් නතර වෙන්න. සුතේ සුතමත්තම් භවිස්සති. ඇහුණ දේහි ඇහිච්ච මතින් මත් නතර වෙන්න. ඇසීමෙහි ඇසීමෙන් නතර වෙන්න. මුතේ මුතමත්තම් භවිස්සති. නාසයෙන් දිවෙන් කයෙන් දැනගත් දේහි නැත්නම් දැනීමෙහි දැනීම් මාත්‍රෙන් නතර වෙන්න. විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති. හිතට ආපු අරමුණු දැනීම් ඒ දැනීම් මාත්‍රෙන් නතර වෙන්න. ඒක තමයි අපි අද මේ චබ්බිසෝදන සූත්‍රෙත් මුල් කොටස පාදක කරගෙන දේශනා කළේ. රූප පේනවා, සද්ද ඇහෙනවා, ගඳ සුවඳ දැනෙනවා, රස දැනෙනවා, ස්පර්ශයන් දැනෙනවා, හිතරත් අරමුණු එනවා. හැබැයි එපමණකින් නතර වෙලා හිත ඒව අල්ලගෙන ගිහිල්ලා නැහැ, ඒවත් එක ගැටෙන්න ගිහිල්ලා නැහැ, ඒවත් එක්ක මිශ්‍ර වෙන්න ගිහිල්ලා නැහැ. ඒවත් එක්ක බැඳෙන්න ගිහිල්ලා නැහැ. ඒවා අල්ලගෙන කෙලෙස් තනා ගන්න ගිහිල්ලා නැහැ. කෙලෙසුන්ට හිත පාවලා දීලා නැහැ. හිතේ කෙලෙස් ඉපදිලා නැහැ. මේ ඇහිච්ච නැත. පෙනිච්ච, ඇහිච්ච, දැනිච්ච හිතට ආපු ඒ අරමුණු මුල් කරගෙන හිතේ කෙලෙස් පහළ වෙලා නැහැ. පහළ වෙනවා නම් ඉක්මනට ඒක සමනය කරගන්න. ආයෙත් හිත අනිශ්චිතව අනිශ්චිතව පවත්වන්න. ඔන්න ඔය විදිහට එහෙමනම් මේ බාහ්‍ය දාරුචීරිය තාපසුදුමානත් බුදුරයන් වහන්සේ හික්මෙන්න කියලා දේශනා කරනවා. දැන් ඔය හික්මීම යම්කිසි කෙනෙක් දිගට කරගෙන යනවා නම් එතකොට මොකද්ද වෙන්නේ කියන එකත් බුදුරයන් වහන්සේ දේශනා කරනවා. යතෝ කෝතේ බාහ්‍ය දිත්තේ දිත්තමත්තම් භවිස්සති, සුතේ සුතමත්තම් භවිස්සති, මුතේ මුතමත්තම් භවිස්සති, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති, තතෝ ත්වම් බාහ්‍ය නතේන. එතකොට ඒ අරමුණ වෙතින් ඔබ එතන නැහැ. දැන් අපි අරමුණක් අස්සට ගිහාම ඒක උපාදාන වුණාම එතන මම හැදෙනවා. එතන කෙනෙක් හැදෙනවා. බලන්නෙක් හැදෙනවා. අසන්නෙක් හැදෙනවා. එමෙ නැත්තම් ගඳ සුවඳ විඳින්නෙක්, රස විඳින්නෙක්, ස්පර්ශ විඳින්නෙක්, හිතන්නෙක් ඔන්න එතන හැදෙනවා. දැන් අපි ඒක අස්සර රිංග ගත්තා. ඒකට බැහැ ගත්තා. ඒකට කොටු වුණා. ඒක තමයි දැන් අපි ජීවත් වෙන්නේ. ඒකෙන් භව තත්වයක් හදාගෙන. ඒකේ අපි ඉපදිලා. පරිසම්පාදය ක්‍රියාත්මක වෙලා. එමනම් අපි මේ හදාගත්ත ලෝකේට, රූප ලෝකයකට, සද්ද ලෝකයකට අපි ගිහිල්ලා. නමුත් මේ කියන අන්දමින් යම්සිකෙනෙක් හික්මිලා නම් දැන් අර පරිසම්පාදයේ ක්‍රියාත්මක වෙන්න හැකියාවක් නැහැ. ඒ දැකපු, අහපු, දැනුණු, තේරුම්ගත්තු දෙය තුල දැන් කෙනෙක් නැහැ. එහෙමනම් යතෝ තං බාහිය නතේන තතෝ තං බාහිය නතත්. දැන් එයින් මොකක්වත් හදාගත්තේ නැත්නම් එතන ඔබ ඇත්තේ නැහැ. යතෝ තං බාහිය නතත් තතෝ බං තං බාහිය නේව ඉදන හුරන්න ඔබ හිමන්තරේන. දැන් ඒ විදිහට එහිත් ඔබ නොවන්නේද? එහෙමනම් ඔබ මෙතනත් නොවන්නේ. එතකොට මේ දෙක අතරමැදත් නොවන්නේ. දැන් අපිට හිතන්න පුළුවන් දැන් අපි රූපය මුල් කරගෙන එතන මම නැත්තම් එහෙනම් මෙතන ඉන්න පුළුවන්. බලන කෙනා මෙතන ඉන්න පුළුවන්. එක්ක රූපයේ එහෙම නැත්තම් මේ බලන කෙනා වශයෙන් මෙතන අපි තුමු චක්කු විඥානේ කියලා ඉතින් අපිට හදන්න ඉඩ තියෙනවා. නමුත් මේ දෙතැනම හදන්න නැතුව සිටීමක්. එතන හැදෙලත් නැහැ කෙනෙක්, මෙතන හැදෙලත් නැහැ කෙනෙක්. අතරමැද හැදෙලත් නැහැ. එහෙනම් මේ දැකීම් ක්‍රියාවලිය සිද්ධ වෙලා, ඇසීම් ක්‍රියාවලිය සිද්ධ වෙලා, දැනීම් ක්‍රියාවලිය සිද්ධ වෙලා, තේරුම් ගැනීම් ක්‍රියාවලිය සිද්ධ වෙලා, හැබැයි කොතනකවත් එතනවත් මෙතනවත් අතරමැදවත් කෙනෙක් හදලා නැහැ. පුජ්‍යලෙක් හදලා නැහැ. මමෙක් හදලා නැහැ. ක්‍රියාවලිය සුවසේ සිද්ධ වෙලා. එහෙමනම් ඒසේවන්තෝ දුක්ඛස්ස. මේම දුකෙහි කෙලවරයි. මේ විදිහට බුදුරජාන් වහන්සේ හික්මෙන්න මේ අන්දමින් කටයුතු කරන්න කියලා තමයි මේ බාහ්‍ය දාරුචීරිය තාපසතුමාට උපදෙස් දුන්නේ. ඉතින් මේ අන්දමින් කටයුතු කළා කියන එක තමයි දැන් මෙතන මේ උද්ෘත වෙන, ප්‍රස්තුත වෙන මේ රහතන් වහන්සේ දේශනා කරන්නේ. තමන් වහන්සේ කොහොමද මේ දැකීම් හා සම්බන්ධයෙන් කටයුතු කළේ? ඇසීම් හා සම්බන්ධයෙන් කටයුතු කළේ? නාසයෙන්, දිවෙන්, කයෙන් දැනීම් හා සම්බන්ධයෙන් කටයුතු කළේ? හිතට එන අරමුණු දැනගැනීම හා සම්බන්ධයෙන් තමන් කටයුතු කළේ කොහොමද? තමන් වහන්සේ හික්මුණේ කොහොමද? තමන් ගමන් කළ මාර්ගයේ කුමක්ද? දැනටත් කොහොමද අනුගමනය කරන්නේ? කියන එක තමයි දැන් මේ හෙලි කරන්නේ. තස්ස භික්කවේ භික්කුණෝ සාදූති. වාසිතං අභිනන්දිතබ්බං අනුමෝදිතබ්බං සාදූති වාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා උත්තරින් පඤ්ඤෝ පුච්චිතබ්බෝ. දැන් එතකොට මේ බඳු උත්තරයක් නම් දුන්නේ එහෙමනම් බුදුරයන් වහන්සේ කියනවා සාදු කියලා හොඳයි හොඳයි ඇවැත්නි කියලා මේක අනුමෝදන් වෙන්න, මේකට සතුටු වෙන්න. හැබැයි එතනින් නතර වෙන්න එපා. සතුටු වෙලා ඔන්න දැන් ඊළඟ ප්‍රශ්නය අහන්න. ඊළඟ ප්‍රශ්නය අපි එහෙනම් ඊළඟ සතියේදී සාකච්ඡා කරමු. එතකොට මේ විදිහට ඒ ගමන් කළ මාර්ගය විමසීමට ලක් කිරීමක් මේ සූත්‍රයේදී වෙලා තියෙනවා. එහෙනම් ඒ ගමන් කළ මාර්ගයේ අපි පොඩ්ඩක් හෝ ගමන් කෙරිලා තියෙනවා නම් ඒ වෙතට යෑමක් අපිට පේනවා නම් අපි වඩන විපස්සනාව හරහා මෙන්න මෙබඳු කුසලතාවයක් මේ හිත ඇතුලේ ප්‍රගුණ වෙන බවක් අපිට හැඟෙනවා නම්, නිහතමානීව ඒක තේරෙනවා නම්, එහෙනම් අපි පොඩ්ඩක් හරි මාර්ගයේ යනවා කියලා සතුට වෙන්න පුළුවන්. හැබැයි මේ ඔක්කොම කුසලතාවය එකපාරටම අපිට ලැබෙන්නේ නැහැ. දැන් අපි ආස්වාද ප්‍රසවාස ක්‍රියාවලිය බලනකොට ඉතින් ඒක අපි මේ පටන් ගත්ත දවසේම ওই தත්ත්වෙ ඉන්නේ නැහැ. කාලයක් මේක වඩනකොට, විපස්සනාක් වඩනකොට මේ පැමිණිච්ච මට්ටමක් ගැන තමයි එහෙනම් මේ දේශනාව වෙලා තියෙන්නේ. ඒ එබඳු මාර්ගයක් විමසීමට ලක් කරන්න අපි එහෙනම් අද මේ ධර්ම දේශනාව පාවිච්චි කරමු. තවදුරටත් අපේ මාර්ගය පිරිසුදු කරගන්න, අපි වඩන භාවනාව ඒ මාර්ගය පිරිසුදු කරගෙන නිවැරදිව වඩන්න, අපි වඩන මාර්ගය කෙරෙහි විශ්වාසය තබා ගන්න අද ධර්ම දේශනාවත් උදව් වේවා, මඟ පෙන්වීමක් වේවා, දිරිගැන්වීමක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, එහෙමනම් අද දවසේත් සම්බන්ධ වූ පින්වතුන්ට යම්කිසි ධර්ම මාර්ගයේ මුල් කරගත්ත ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම්, එහෙමත් නැත්නම් කුමක් හෝ තමන්ගේ භාවනාව මුල් කරගෙන ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් ඒ සඳහා දැන් අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා.
සිවන්තමින් මහතා තැසවීමක් කර තිබෙන ඔබගේ දහම් ගැටළු ඉදිරිපත් කරන්න. සක්වර පරයන්කේ වෙනදී බලාගෙන ඉන්නකොට ඒ අතර අර බලා ඉන්න ගතියට එහා ගිහින් පාලනයක් පාලනයෙන් ගිලිහුණා වගේ දෙයක් දැනුණා. ඒ සිතුවිලි කැලිනවා, ශබ්දේවා ඇවුලට කිසියට ගානක් නැ බලාගෙන ඉන්නවා. නමුත් එක වෙලාවකට ඒ බලාගෙන ඉන්න ගතියත් නැහැ වගේ දැනෙන්නේ. ඒක තේරෙන්නේ සම්මාසයෙන් තමයි. භාවනාවෙන් අවදිනුවට පස්සේ ආපසුට ඇවිල්ලා බැලුවා, හැරිලා බැලුවම නැහැ හිතරුවක්ද කියලා හිතාගන්න බැරි බවක් දැනුණා. අර වාසිත ප්‍රස්තුන වගේ එක් පැත්තකට යන වෙනවද කියලා කියන දේ බලාගෙන අවධානයෙන් හිටියට ඒ අවධානය තියාගන්න බැරි, ඒ අවධානය තියනවද කියලා ගන්න උත්සාහයවත් ගිරේලා වගේ දෙයක් ගන්නවා. අද සංවංශ මේ දැන්
අපිට ඇහෙන්නේ සිවන්ත මහත්තයා.
මේ ඔන්ලයින් Zoom එකෙන් ගන්න හින්ද සංවංශ අර මිෂේ කොටස් ගන්න විදිය සැසම් කරන විදිය ප්‍රකාශ වෙනවා. ඒක ටික වෙලාවකින් يعني වැඩි වෙලාවකින් සංසිද්ධ වෙන්නේ නැහැ. ආයෙත් ඒක රවතිනවා. ආයෙත් එක මතක් වෙන්න ගන්න ගියාට පස්සේ අපේ සංවංශ මේ අසමහදාකාරට දැන් හිතේ තියෙන අදහස් ඉදිරිපත් කරන්න ගියාම ඊට අදාළ වචනව හිරවීමක් වගේ එනවා. ඇත්තට ඒ අදහස තියෙනවා. නමුත් ඒක කියාගන්න ගියාම අර වචන ටිකක් එන්න ගතිය ටිකක් අඩුයි වගේ දැනෙනවා.
හරි.
ඒ වගේ දෙයක් තියෙන සංවංශය කියන්නකින් වාසයට තුලසත්.
හොඳයි. ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි මොකක් හරි දේශනයක් කරද්දී, පාඩමක් උගන්වද්දී නිකන් අර වචන පොඩ්ඩක් හිර වෙන්න පුළුවන් ගතියක් කියන්න ඕන කාරණේ අමතක වීමක් මේ වෙන්න ඉඩ තියෙනවා. ඒක හැබැයි පස්සේ හරි ආවේ. ඒ කියන්නේ හිත තාම අර හිතේ සම්බරතාවයේ තාම ගොඩනැගිලා නැහැ. තාම පොඩ්ඩක් හිත පැකිලෙනවා සමහර තැන්වලදී. එහෙම නැත්නම් හිත සමහර විට ගොඩ පිටින්ම අමතක කළා. කියන්නේ උවමනා ටික මතක තියාගන්න තාම හිතට ඒ උවමනා කරන සමබරතාවයේ හැදිලා නැහැ. ඒ නිසා පොඩි පොඩි ඔය වගේ අත්වැරදීම් වෙන්න පුළුවන්. ඉතින් එතකොට ඔය ටික හැබැයි කාලයක් යනකොට ඔය සමබරතාවය හැදෙනවා. ඒ නිසා එච්චර බිය යුතු කාරණයක් නෙමෙයි. මීට කලිනුත් මට එක්කෙනෙක් මතක් කළා, ඒ දේශනයක් පවත්වද්දී ඒ උවමනා කරන කරුණු ටික මතක් වෙන්නේ නැහැ. හිත තාමත් නිකන් හිස්ස වගේ තියෙනවා. හිත අකමැතිත් වගේ ඒවා නිකන් මතක් කරගන්න, හිත සැහැල්ලුවෙන් ඉන්න කැමති. හැබැයි මොකක්වත් ලොකුවට මතක් කරගෙන ආයෙත් ඒ ටික ඔළුවට ගන්න හිතේ ආසාවක් ඇත්තෙත් නැහැ, හිත මතක් කරගන්නෙත් නැහැ. ඒතකොට දැන් ගිහිල්ලා පැටලෙනවා, නැත්තම් ගිහිල්ලා හිර වෙනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. හැබැයි ඉතින් ඒක පොඩ්ඩ මගහැරෙනවා. ඒ කියන්නේ හිත තේරුම් ගන්නවා මේ දැන් ඉතින් ජීවත් වෙන්නත් එපැයි රස්සාවක් කරන්නත් එපැයි. ඒ නිසා ඉදිනදා කටයුතු වලට යෙදෙන්නත් ඕනේනේ. විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති කියන එකට අපි යන්නත් ඕනේ කියලා ඔන්න අපි ඉතින් උත්සාහන්ත වෙනවා. දැන් අරමුණු එන්නවා. ඉතින් හැබැයි පටලව ගන්න අවශ්‍ය නැහැ. මේ ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කරනවා. ව්‍යවහාරේ පරිහරණය කරනවා ප්‍රයෝජනේ සලකලා කියලා ඒ තමන් මැදිස්ත්‍ව වෙන්න ගන්නවා. එතකොට අර මේ දැඩිව මේ යන ගමනකට වඩා දැන් ළහම නම්‍යශීලීව මැදිස්ත්‍ව උපේක්ෂාවෙන් අනිත් දේවල් වලටත් ඉඩ දීලා සාමකාමීව යන මාර්ගයකට ඔන්න පොඩ පොඩ යෝගාවචරය අවතීර්ණ වෙනවා. ඒ නිසා ඔය අත්දැකීම් හොඳයි. දිගට කරගෙන යන්න ඔය ඇවිල්ලා තියෙන බාධාවන් මගහැරලා යාවි. හොඳයි හොඳයි. හොඳයි.
ඊළඟ ප්‍රණය තුෂාරටි ඉදිරිපත් කරන්න පුළුවන්. ගිය සතියේ ධර්ම දේශනාව සම්බන්ධව චුට්ට ඒක ගැන කතා කරන ස්වාමීන් වහන්සේ දැන් අපි ඔය හිත් ගැන කතා කරනකොට අපි මාර්ගය පුරනකොට අද ධර්මදේශන ඔබ වහන්සේ සඳහන් කරපු විදිහට මාර්ගය පුරනකොට හිත්වල හිත් පිළිබිඹු වීමක් වෙනවා මිසක් හිත් හැදීමක් වෙන්නේ නැහැ නේද ස්වාමීන් වහන්සේ? කියන්නේ අපි චිත්තානුපස්සනා ධම්මානුපස්සනා වගේ ප්‍රතිපත්තණයක නිතරම ජීවත් වෙනවා නම් ඒ වටපිට කර්ම සැලසුනහම හිත පිළිබිඹු වීමක් නෙවෙයි.
ඔව් හිතේ තින් తాවකාලිකව පිළිඹු වීමක් වෙන්න. ඔව්. తాවකාලිකව පිළිඹු වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඒක අසර රිංගා ගැනීමක් වෙන්න බෑ.
එහෙමයි සන්නාත. ඉතින් ගිය සතියේ ධර්මදේශනාවේදී අර සාමාන්‍යයෙන් මම ඔබ වහන්සේ දෙකන ධර්මදේශනාව කාය පාරක් අහනවා. මොකද හේතුව මට මෙහි පහන්දර වෙලාව ඒක නිසා හරියට අර කරුණ ටික උනාද කියලා අහන්නේ. ඊට පස්සේ සවුන්ඩ් අහනකොට ඒ අනිදර්ශන විඤ්ඤාණය කියන එක ගැන පොඩි ඉස්සරහට එමක් තිබුණා. ඊට පස්සේ මම අඟහරුවාද ඇහුවා. අඟ දෙපාරක් නැහුවා. ඒ කියන්නේ ඔක්කොම නෙවෙයි. එතනදී ඇහුවේ අර චිත්‍රපටි කතාවට එනකන් දෙපාරක් හරි. ඊට පස්සේ තුන්වෙනි පාරත් ඇවිදින ගමන් ඇහුවා. ඊට පස්සේ ඒත් මට ඒ අනිදර්ශන විඤ්ඤාණය ගැන දැනුනේ ඔබ වහන්සේ න්‍යායාත්මක කණු ටිකක් එතන විස්තර කරනවා මිසක් ඊට වඩා දෙයක් නැහැ කියන හැඟීම. ඊට පස්සේ ආයෙත්ලා එතන ටියුබ් ස්ටේෂන් එකට ආවන් පස්සේ ඒක අහනකොට අතන විඤ්ඤාණං අනිදර්ශනං අනන්තං සබ්බතෝ පබං කියන තැන නැවතිලා පොඩ්ඩක් විඤ්ඤාණය ගැන විඤ්ඤාණ මාත්‍රය ගැන ඉන්නකොට ඒ හිත සම්පූර්ණයෙන්ම පැහැදිලි වෙන්න ගත්තා. හරිම ලස්සනයි සාහස. ඒක විස්තර කරන්න බෑ ඒ තරම් මේක ඒක වාචනේ පරිසමාප්ති අර්ථයෙන්ම අනන්තං සබ්බතෝ පබම්ම තමා. හරිම ලස්සනයි. ඒක ඒ විදිහමයි සාහස. ඊට පස්සේ ඒ හිත තුළ පැය කාලක් විතර ඉන්න පුළුවන් නම් ඊට පස්සේ එන ගමන පුංචි සිතුවිල්ලක් ආවා මතකයක්. ඒක දන්නේ නැහැ මත්කයට ඒ සිත නැති වුණාද කියලා. හැබැයි ඊට පස්සේ මම ඒ සිත විමසන්න ගත්තා. එතකොට හිමිට අර කලින් දැනිච්ච දේ හිමිට වෙනස් වෙමින් පැවතුණා. ඉතින් හරිම ලස්සනයි සම්හාසේ. ඒක ගැන නම් මේ කියලා විස්තර කරන්න බැරි තරම් මේ හිත හරිම ලස්සනයි. ඒ ගැන තම වහන්සේට කියන්න හිතුනේ මේ මොකද්ද ඒක කියන්න බැහැ සම්හාසේ. එතකොට දැනිච්ච එකම දේ තමයි
හොඳයි හොඳයි. හොඳයි හොඳයි. ඇත්තටම ඒ කියන්නේ දැන් ඒක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. ඒ කියන්නේ මේ අපි කාටත් ඔය වගේ පිරිසුදු හිතක් තියෙනවා. ඉතින් ඒ පිරිසුදු හිත අපි අනවශ්‍ය විදිහට මේ අපිරිසුදු කරගෙන ඉන්නේ, අනවශ්‍ය දේවල් ඔළුවට දාගෙන ඉන්නේ, බර අරගෙන ඉන්නේ. නමුත් අපි භාවනාවක් වඩද්දී, විපස්සනාවක් වඩද්දී විටින් විට ඔය පිරිසුදු හිත නැවත නැවත මතුවෙනවා. ඉතින් එතකොට මේ තියෙන නිකලස් භාවය, නික්ලේශී භාවය, පිරිසුදු භාවය, එහෙම නැත්නම් ඒකේ තවමත් රැකිලා තියෙන ඒ නිමිච්ච ගතිය අපිට දැක ගන්න පුළුවන් වීමත් ඉතින් ලොකු දෙයක්. ඉතින් එතකොට තේරෙනවා මේ අනවශ්‍ය දේ මම මේ අවුල් කරගෙන ඉඳලා තියෙන්නේ. මෙතෙක් කාලයක් මේ අනාගෙන ඉඳලා තියෙන්නේ, ගාගෙන ඉඳලා තියෙන්නේ කියලා ඔන්න අපිට තේරෙනවා. ඉතින් ඒකත් ලොකු දෙයක්. ඉතින් එතන තියෙන නිහතමානී වීමක්, අපි පටලවගෙන හිටපු බව තේරුම් ගැනීමක්, හැබැයි පටලැවීම් වලින් තොරව වාසය කරන්න පුළුවන් බවට ඉඟියක්, හැකි සංඥාවක්, මේක කරන්න පුළුවන්, මේක දැන් ආයි මේක දැන් තව සුද්ධ කරන්නයි තියෙන්නේ කියලා අර ඒ හැකි සංඥාව පහළ වීමක්, තමන් වඩන මාර්ගය ගැන විශ්වාසය පහළ වීමක්, කළ යුතු දේ පිළිබඳව යම්කිසි විනිශ්චයකට පැමිණීමක්, අන්නේ වගේ අපි ටික ටික විපස්සනා වඩද්දී කෙනෙක් තුළ ඇති වෙන්න පුළුවන්. මුලදී ඔක්කොම එකපාරට තේරෙන්නේ නැහැ. ඉතින් මුලදී නිකන් අර කණා ගහනවා වගේ ගැහිල්ලක් තමයි තේරෙන්නේ. මොකද තාම නැහැනේ හරියට පාරක් තේරෙන්නේ නැහැ. කියනවාට කරනවා තාම ඉතින් විශ්වාසය මදි. එයාගේ මුණ දිහත් බලනවා, මෙයාගේ මුණ දිහත් බලනවා, අර පුතත් බලනවා, මේ පොතත් බලනවා, අර බණත් අහනවා, මේ බණත් අහනවා. තාම විනිශ්චයක් නැහැ. මොකද තමන්ට තමන්ගේ තමන් තුලින් ගොඩනැගිච්ච විශ්වාසය මදි තාම. තමන්ගේ භාවනාව ගැන, තමන්ගේ ප්‍රතිපදාව ගැන, තමන්ගේ සීලය ගැන, තමන් වඩන මාර්ගය ගැන තාම විශ්වාසය ගොඩනැගිලා නැහැ. ඒ නිසා තමයි අපි අනුන් දිහා බලන්නේ තාමත්. හැබැයි ටික ටික ඕක ඉස්සරහට යනකොට පොඩ පොඩ තමන් දිහා බලනවා. නැත්තම් තමන් ගැන විශ්වාසය පහළ වෙනවා. ඒක මේ අදිමානයකට පහළ වීමක් නෙමෙයි මම මේ කියන්නේ. එයා බොහොම නිහතමානීව යන ගමනක යද්දී එයාට තේරෙනවා දැන් නම් ඉස්සරහටත් කරන්න තියෙන මේකයි. මෙන්න මේ විදිහට හිතේ යම්සේ දියුණුවක් ඇති වෙලා තියෙනවා. දැන් මේ හිත කටයුතු කරන්නේ මෙන්න මේ ආකාරයේ, මෙන්න මේ අහවල් සූත්‍රයේ මේ විදිහට බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා. මගේ හිතත් යම් හෝ දුරකට දැන් මේ විදිහට කටයුතු කරන බව මට හැඟෙනවා කියලා අන්න ඒ සූත්‍ර දේශනාවත් එක්ක අපි සංසන්දනය කරලා බලද්දි. ඉතින් ඒකම තමයි අපි මේ ඉස්සරහට ගන්න සූත්‍ර දේශනාවල පරමාර්ථයත්. ඉතින් මේ බුදුරජාන් වහන්සේ පෙන්නපු මාර්ගයද අපි මේ යන්නේ කියන එක අපිට එක්තරා අන්දමක විමසීමකට ලක් කරන්න පුළුවන්. ඒ විමසීමකට ලක් කිරීම හරහා අපි ගියේ වැරදි මාර්ගයක නම් ඒක නිවැරදි කරගන්නත් පුළුවන්. අපි යන්නේ හරි මාර්ගයක නම් ඒ තුලින් එක්තරා අන්දමක අර කිව්වා වගේ බුදුරජාන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක්, ධර්ම රත්නයේ කෙරෙහි ශ්‍රද්ධාවක්, සංඝ රත්නයේ කෙරෙහි ශ්‍රද්ධාවක් තව තව පහළ කරගෙන විශ්වාසයෙන් යුක්තව ඉස්සරහට යන්නත් පුළුවන්. ඒ නිසා දිගට කරගෙන යන්න, කියන්නේ අපේ හිතේ තියෙන ওই පිරිසුදු බව තව තව මතු කරගෙන රැකගෙන කෙලෙස් දුරු කරගෙන යන මාර්ගයක් තමයි ඉතින් ඉදිරියට තියෙන්නේ. හොඳයි.
එහෙනම් පාත්‍රිකට
හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි.
ඊළඟ දහම් ගැටලුව චින්තත අසන්න පුළුවන්.
ස්වාමීන් වහන්සේ මේක මේ පොඩක් වේදනානුස්සතිය සම්බන්ධ ප්‍රශ්නයක්.
ඔව්.
වේදනානුස්සතියේ ස්වාමීන් වහන්සේ දැන්
වේදනානුපස්සනාව. ඔව්.
සෝරි. වේදනානුපස්සනාවේ ස්වාමීන් වහන්සේ සමාන. මේ ඇත්තටම දැන් භාවනාවේදී අපිට දැනෙන එකක් තියෙනවනේ ස්වාමීන් වහන්සේ මේ ප්‍රීති සුඛ වශයෙන් හරි එක එක විදිහේ කම්පන චංචල හරි වේදනා හරි දැනෙනවානේ. ඒක නෙමෙයි ස්වාමීන් වහන්සේ දැන් මේ වෙලාවේදී ඇත්තටම මේ කකුල ස්ට්‍රේන් වෙලා තිබ්බේ. එතකොට ඇත්තටම වේදනාවක් තිබ්බා. ඉතින් මට එතකොට තේරුණා දැන් මේක තමයි හොඳම වෙලාව මට වේදනානුසතිය වඩන්න. මම මේක දිහාම බලනවා කියන හිතලා තමයි වාඩි වුණේ. එතකොට ඒක දිහා බලාගෙන ඉන්න බැරි තරම් වේදනාව එන්න වැඩි වුණා. ඒ වගේ දැන් ආපහු ඒ වගේ තව අවස්ථාවක් ඇවිල්ලා තිනවා. කයි කොණ්ඩේ අමාරුවක් වෙන්න තියෙනවා. අද ඒකිනුත් දැන් මට මේ වාඩි වෙලා භාවනා කරන්න අමාරුයි. මේ සක්මන නම් පොඩ්ඩක් කරගන්නවා. අර වෙන්දා වගේ භාවනා කරගන්න අමාරු වෙලා තියෙනවා. මට තේරෙන්නේ නැහැ අර වේදනාව දිහා බලන් ඉඳී වේදනාව එන්න වැඩි වෙන එක ආවහම ඒක දිහා තවදුරටත් බලාගෙන ඉන්න බැරි තත්ත්වයක් එනවා. ඒකට දැන් මම අහන්නේ ස්වාමීන් වහන්සේ මෙතන ෆිසිකල් වේදනාවක් වගේ ප්‍රශ්නකුත් තියෙනවානේ. එතකොට ඒක කොහොමද ස්වාමීන් වහන්සේ ඒක හැන්ඩල් කරන්නේ කියන එක තේරෙන්නේ
නැහැ. මෙහෙමයි දැන් ඔතෙන්දී අපි දැන් මොකක්ද ඒකට කියන්නේ, හිතන්න අපි මුලදී භාවනාවක් වඩලා ආනාපාන සතියක් හරි මොනවා හරි කායනුපස්සනාවක් වඩලා කායानुපස්සනාව තුලින්ම අපි හිතමු අපි ගත්ත හිත මොකක්වත් ඇසුරු නොකරන තත්වයකට, කිසිවක් උපාදාන නොකරන තත්වයකට. ඉතින් එහෙම ගත්ත මට්ටමකදී අපි ඒක තමයි දැන් ඉස්සරහට අරන් යන්න තියෙන්නේ. ඒ උපාදාන නොකිරීම, ඇසුරු නොකිරීම, නිදහසේ පැවැත්වීම කියන එක තමයි දැන් ඉස්සරහට අරගෙන යන්න තියෙන්නේ. අපි තුමු ඒක අපි ඉෂ්ට කරගත්තේ වේදනානුපස්සනාවකදී. ඒ කාලෙදී අපි ඕක කරා. කළා ඔන්න හිත ගත්ත එතෙන්ට. ඉතින් දිනු කරන්න ඕනේ ඒක. දිනු කරන්න ඕනේ මොකක්වත් ඇසුරු නොකිරීම, උපාදාන නොකිරීම, අනිශ්චිත වාසය තමයි දැන් ඊළඟ අධීර විය යුත්තේ. හැබැයි ඉතින් එහෙම යනකොට හිතන්න දැන් ඔන්න යම් පමණක දැන් හැකියාවක් ඇතිලා තියෙනවා. එහෙම ඉන්න අපි තුමු දැන් රූප පෙනුනට ඒව ඔස්සේ යන්නේ නැතුව අනිශ්චිතව හිත ඉන්න ගතිය තියෙනවා. සද්ද ඇහුනට ඒව ඔස්සේ යන්නේ නැතුව හිත තමන්ගේ පාඩුවේ ඉන්න ගතියක් දැන් යෝගාචරයේ අත් දකින්න. ඒ ඔහොම ඉන්න පුළුවන්කම තියෙද්දී අපි තුමු යාට ඔන්න වේදනාවක් ඔන්න පහළ වෙලා තියෙනවා. දැන් එයා ආයෙත් ඕක බලන්න යනවා. ඒක ආයෙත් අර එදා කලා වගේ ආයෙත් ඕක අස්සර රින්ගගෙන ඕක බලන්න, ඕක දිවික්ෂණය කරන්න එහෙම යනවා. හැබැයි එතකොට තින් මේ අනවශ්‍ය වැඩක් අපි කරන්නේ. එතකොට මේ අපි නිකන් මේ يعني දැන් ඕක තීව්‍රව දැනෙනවා ඊට පස්සේ. දැන් මේ හිත කැමති නිදහසේ ඉන්න වේදනාව දැන් බැලුවා. වේදනාවල තියෙන අනිත්‍ය ලක්ෂණයක් තේරුණා. ඒවා දැන් ඒවා අසර රින්ගගන්නේ නැතුව ඉන්න දැන් එයාගේ ලොකු කැමැත්තක් තියෙනවා, ඕමනාවක් තියෙනවා. ඉන්න පුළුවන් කමකුත් තියෙනවා. හැබැයි අපි වැරදි තීරණයක් අරගෙන ආයෙත් ඔන්න වේදනාව නිරීක්ෂණය කරන්න යනවා. ඒවා අසර රින්ග ගන්න යනවා, ඒවා පරීක්ෂණය කරන්න යනවා. ඉතින් මේක කිසිසේත්ම අවශ්‍ය නැති දෙයක්. ඉතින් මෙතෙන්දි වෙන එකක් තමයි, මෙතෙන්දි වෙන එකක් තමයි අපි මේ හරහා ලොකු වෙහෙසකට ලක් කරනවා. හිත වෙහෙසකට ලක් කරනවා ඇත්තටම කියනවනම්. මොකද දැන් හිත පුරුදු කරලා තියෙන්නේ මේවා ඇසුරු නොකර નિરાයාසයෙන් සැහැල්ලුවෙන් එක්තරා අන්දමකින් නොබැඳී ඉන්න තමයි හිත පුරුදු කරලා තියෙන්නේ. ඔන්න ආයිත් අපි මේ වැරදි තීරණයක් අරගෙන මේක අස්සර ගිහිල්ලා ආවිතරව බලන්න යාම නිසා හිත ලොකු වෙහෙසකට ලක් වෙනවා. ඒවා අනිත් එක හරි තීව්‍රව දැනෙනවා. මොකද හිතේ තියෙන්නේ ඒකාග්‍රතාවයක්, ඉන්න පුළුවන් ගතිය තියෙනවා එක තැනක. ඉතින් අපි ගිහිල්ලා අරකස්සෙ තිබ්බහම මේ තියන්නේ තීව්‍ර වේදනාවක තව තව ඒක දෙගුණ දෙගුණලා දැනෙනවා. ඒ නිසා මේක කළ යුතු නැහැ.
හා හරි ස්වාමීනි. තව පොඩි දෙයක් තියෙනවා ස්වාමීනි. දැන් මම දැන් ඉඳගෙන භාවනාව කරාම ඊට පස්සේ දැන් අර ඔබවත් කියනා වගේ අර අනිශ්චිත තැනක ඉන්නේ, ඉන්න වෙලාව දන්නේ නැහැ. නැගිට්ටාම ඊට පස්සේ කෙලිම මම ඇඳට යනවා. එතකොට ඇඳට ගියාමත් ආයේ මම සාමාන්‍යයෙන් කරන්නේ ඉස්සෙල්ලම උඩුවැලි අතට ඉඳලා ආයේ මම දැන් මෙතන කියලා කයට හිත ගන්නවා. ඊට පස්සේ හුඟක් වෙලාවට ඉක්මනට නිින්ද යනවා. කියන්නේ මට හිතෙන්නේ ස්වාමීන් වහන්සේ එතනදිත් ආපහු වෙන්නේ අර අනිශ්චිත තැනට යන එක කියලා. හැබැයි ඒක මට 100%ක් කියන්න බෑ. මම ඒක කියන්නේ දැන් පටන් ගන්නකොට හිතියේ හිත කයට දාලා එතනින් මනසින් අවදි වෙනකොට කය මොකක් හරි හේති අවදි වෙන මනසෙන් අවදි වෙනවා. ඇස් දෙක අරින් නැහැ. හැබැයි එතකොට තේරෙනවා මම දැන් මෙතනින් අවදි වුණා. හැබැයි මම හිතේ ඉරියව්වම ඉඳලා තියෙන්නේ කියලා. දැන් සාමාන්‍යයෙන් නිදාගත්තොත් අපි එහෙම පෙරලෙන එකක් වෙනවනේ නිකන් ඉඳක්
නම්. ඔව්.
ඉතින් මේකෙදි ඉහෙල විලාවක් නැහැ කියන එක මට තේරෙනවා.
හරි.
දැන් මගේ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ මම අහලා තියෙනවා, ලොකු ස්වාමීන් වහන්සේ කියනවා බුදුහාමුදුර දේශනා කරලා තියෙනවා කියලා මේ වම් මැලයට තමයි නිදාගන්න ඕනේ. මේ ඒක මේ ආයුර්වේදෙත් කියනවා මම හිතන්නේ ඒක තමයි සුදුසු වැඩියෙන්. මේ දැන් මට නම් දැන් වම් මැලේ නිදාගන්න පුරුදු වෙලා තිබෙනවා. අර මෙහෙ මැදට ගියාම මම පුරුදු වෙලා තියෙන ඉස්සෙල්ලා මුණින් අතට ඉන්න. ඉතින් දැන් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අර උඩුබැලිය අතට ගොඩක් වෙලාම ඉන්න එක දැන් හොඳ නැතු ඇති. ඒකත් දැන් කොන්දට තව ටිකක් බලපානවා ඇති කියලා. හැබැයි ඒක මට කන්ට්‍රෝල් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද අර එක පාට දැන් සිහියෙන් ඉඳලා නැතුව යන එක වෙනවා. මේ ඉතින් මම මොකද කරන්න ඕනේ කියන්නේ තාමට තේරෙන්නේ නැහැ. මේ සයින්ඩ් එකට ගිහිල්ලා ඉන්න එක තාම එච්චරම හොඳට වෙන්නේ නැහැ කියලා තේරෙනවා. අනිත් එක දැන් ඒකෙදි දැන් මම නම් අහලා තියෙනවා කකුල් නමලා ඉන්න කියලා. දැන් මම මේ ඇලේට ඉඳන් කකුල් නමලා ඉන්න කියන එක. ඉතින් එහෙම උත්සාහ කරන එක කමන්න නැද්ද? මට ඒක තාම හරියටම වෙනවා කියන එක තේරෙන්නේ නැහැ ස්වාමී.
ඔතන දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා සිංහසෙයියාව ගැන. ඒ ඇවිල්ලා වම් ඇලේ නෙමෙයි දකුණු ඇලය. මේ දකුණු ඇලෙන් ඉඳීම තමයි සාමාන්‍යයෙන් ඉතින් කියන්නේ. හැබැයි ඉතින් එහෙම නැත්තම් වම් ඇලෙන් ඉන්න කියලා කියනවා. ඉතින් ඒ නිසා ඔය දෙක සාමාන්‍යයෙන් රෙකමන්ඩ් කරනවා. ඉතින් හැබැයි ඉතින් මේ ඕවා ඉතින් යන්න තියෙන අර උපරිම මට්ටම. ඉතින් අපිට හැබැයි එහෙම නිඳ යන්න නැත්තම් ඉතින් පොඩ්ඩක් මේ තමන්ට සුදුසු ක්‍රමයකට ඉන්න වෙනවා. පස්සේ පස්සේ ඉතින් පොඩ්ඩක් ඕනනම් උත්සාහ කරලා බලන්න මේ ප්‍රශස්ත ක්‍රමයටම යන්න. හැබැයි ඉතින් කායික යම් කිසි වේදනාවක් තියෙනවා නම්, රෝගී බවක් තියෙනවා නම් ඉතින් එතෙන්දි ඉතින් අපිට හැඩ ගැහෙන්න සිද්ධ වෙනවා. ඒක නම් එච්චර ප්‍රශ්නයක් කරගන්න එපා. අනිත් එක තමයි දැන් අර නිදා ගනිද්දී හිත අනිශ්චිතව තියාගෙන නිදාගන්න වාසය කරන්න, උත්සාහ කරන්න. ඒක වැදගත් හැබැයි. ඒ කියන්නේ දැන් අපි ඒක තමයි දැන් එකපාරටම ගිහිල්ලා නිදා ගන්න වෙනකොට පොඩ්ඩක් පුළුවන් නම් එක්ක සක්මනක් කරලා හරි මොනා හරි දෙයක් කරලා අර හිත ගන්න ඒ මට්ටමට. හිත මොකක්වත් දැන් ඇසුරු කරන්නේ නැහැ. දැන් හිත තියෙන්නේ සැහැල්ලුවෙන් මොන අරමුණක් අස්සකටවත් රිංගගෙන නැහැ කියන ඒ වැටහීම ආවට පස්සේ තමයි අපි එක්ක ඇලුනේ. එක්ක නැත්තම් ඇල වෙලා ඉවරලා ඒ தත්ත්වෙට හිත ගන්න. හිත අරගෙන ඊට පස්සේ එහෙම පොඩ්ඩක් නිකන් සැහැල්ලුවෙන් ඉන්න. ඒ කියන්නේ හිටිගිටියේ එතන ඉන්නවා කියන එක නෙමෙයි මම මේ කියන්නේ. බොහොම බරපතල විදිහට එතන පවත්වනවා කියන එක නෙමෙයි. සැහැල්ලුවෙන් හරි નિરાයාසයෙන් වැඩි උත්සාහයකින් තොරව නිකන් එතෙන්ට පොඩ පොඩ එන්න ඉඩ දෙන්න. හිතුවිලි එනවා ආයෙත් නිකන් හිමීට අතාරිනවා, ආයෙත් එකක් එනවා ඒකත් හිමීට අතාරිනවා, ආයෙත් ඒ සිතුවිලි නැති ස්වභාවය තුල ආයෙත් විවේකයෙන් ඉන්නවා. ඔන්න ඒ වගේ නිකන් අර හරි මේ මුරුදු වන්දමින් එතන පවත්වන්න උත්සාහත් වෙන. ඒ මුරුදු වන්දමින් සැහැල්ලුවෙන් එතන පවත්වමින් ඉන්නකොට නිඳ යාවි. ඒක වඩා සුදුසුයි. හරි. එහෙනම් ඉතින් වරදක් නැහැ. ඒ කියන්නේ ගැටලුවක් නැහැ.
එතකොට ඉරියව්ව එහෙමද ප්‍රශ්නයක් නැහැ
නේද? ඉරියව්ව ඒ කියන්නේ දැන් බලන්න ඒක තමන්ට වේදනාකාරී නොවන තමන්ගේ තියෙන ලෙඩ රෝගවලට මේ ඒව ඇවිස්සෙන්නේ නැති ඉරියව්වක් ඉතින් තමන් හොයාගන්න සිද්ධ වෙනවා.
එහෙමයි
සම්ම. දැන් බොහොම තේසන. හොඳයි.
ඊළඟ දහම් ගැටලුව රාණි මෑණියන්ට ඉදිරිපත් කරන්න පුළුවන්.
රාණි මෑණියේ පොලිමේ හිටියේ නෑ නේද?
ස්වාමිනාච
රාණි මෑණියෝ පොලිමේ හිටියේ නෑනේ.
ස්වාමිනාච පොලිමේ ගින දැන තාතෝෂණ හැකියාව නෑ. ස්වාමිනාච මම මේ නවදාම කරන්නේ ඒ සංවිධායක මහත්මයට යවනවා.
ඊමේල් එකක්. හරි. මේක තමයි. දැන් මේ දවස්වල අනිවාර්යෙන් පොලිමේ ඉන්න ඕනේ.
ඉතින්මයි. ඔව්.
හරි. හොඳයි.
චිත්ත මනෝ
විඥාන
තුන මගේ වැටහිනේ ඇතුළත මනෝ කියන්නේ අරමුණු වලට දැස ගැනීම. ඊළඟට විඥානය කියන්නේ අරමුණු විශේෂයෙන් දැන ගැනීම කියලා සුජානාති. ඒකට ඒකේ ප්‍රභේද 6ක් තියෙනවා. මේ අපේ ඉන්ද්‍රියය අනුවත් ඒකට සාමිනාස චිත්ත කියන එක තමයි මම හිතන විදිහ හරිද දන්නේ ඔබ හන්සේගේ මේ තුනම පිළිබඳ පැහැදිලි කිරීමක් දෙනවා නම් මම ඉතාමත්
හොඳයි. ඉතින් ඔක ඇත්තටම මේ ගැන කරපු විස්තරයක් කටුකුරුණ සාන්නාංශයේ පොතක එනවා අර question and answers කියලා මේ සුදු පාට කවර තියෙන පොතක් තියෙනවා. ආ ඒකේදී උන්වහන්සේ ඔක පැහැදිලි කරනවා. ඒ කියන්නේ අපිට ගන්න පුළුවන් ඒ කියන්නේ මූලිකම මට්ටම නැත්නම් හිතේ ඇතිවෙන තාම නොකැලසිච්ච తත්වය තමයි විඥාන කියලා ගන්නෙ. දැන් චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා ගන්න මේ ප්‍රාථමිකම මට්ටමේ දැනීම් මාත්‍රය. එතකොට ඒ මට්ටම තමයි ප්‍රාථමිකම දැනීම් මාත්‍රයක්. ඇහෙන් රූපයක් ස්පර්ශ වුණාම නැත්නම් ඒ ඇහැට රූපයක් ආපදාගත වුණාම ඔන්න දැනීම් මාත්‍රයක්. ඒක දැකීම. ඊට පස්සේ ඊළඟට කනට සද්දයක් ආපදාගත වුණාම ඊළඟට ඇසීම්. ඒ වගේ ඉතින් අර ඒ ක්‍රියාවට අනුකූලව ඒ දැකීම්, ඇසීම්, දැනීම් දැනගැනීම් මාත්‍ර ඔය විදිහට පහළ වෙනවා. ඒක විඥාන මට්ටම. ඊට පස්සේ චිත්ත මට්ටමට එනකොට ඕක දැන් එක්තරා අන්දමකින් කලර් වෙලා ඕක නිකන් වර්ණ ගැන්විලා දැන්. ඒකට අපි දැන් පොඩ්ඩක් කෑලි එකතු කරලා අපේ රුචි අරුචිකම් එකතු වෙලා මේ ඒ වර්ණ ගැන්විච්ච මට්ටම තමයි චිත්ත කියලා කියන්නේ. ඊට පස්සේ මනෝ කියන එකට යනකොට එතෙන්දී අපි සම්පූර්ණයෙන්ම චේතනාපූර්වක යමක් කරන මට්ටම. එතන දැන් චේතනාත් දැන් මේක ASCII තියෙනවා. ඒතකොට මනෝ කියන එකේදී අපි චේතනාපූර්වකව හොඳ නරක දේවල් අපි කරන මට්ටම දක්වා දැන් වර්ධනය වෙච්ච தත්ත්වය තමයි මනෝ කියලා කියන්නේ. ඒතකොට මේ මනෝ කියන මට්ටමට ආවහම තමයි අපේ අතින් කර්ම රැස් වෙන මට්ටමක් තියෙන්නේ. තාම අර මේ විඥාන මට්ටමේදී නැහැ. චිත්ත මට්ටමේදී තාම නැහැ. හැබැයි මනෝ කියන මට්ටමේදී කර්ම රැස් වෙනවා. මොකද එතෙන්දී දැන් හිත රළු වෙලා, හිතෙන්දී හිත චේතනාපූර්වකව නිකන් දිශාගත වෙලා. ওই විදිහට තමයි මේ පැහැදිලි කරලා තියෙන්නේ. මං හිතනවා ඒක වඩා සුදුසු, ඒ කියන්නේ දැන් ඕක ඒ කියන්නේ සූත්‍ර දේශනාවක මෙන්න මෙහෙමයි කියලා හම්බ වෙලා නැහැ මට. නමුත් සූත්‍ර දේශනාවලට සෑහෙන සාධාරණයක් ඉෂ්ට වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන් මේ අර්ථ දැක්වීම. හැබැයි චිත්ත
තුන
මනෝ. ඔව්. දැන් ඒතරත් හැබැයි මෙහෙමයි. ඒතරත් හැබැයි මෙහෙමයි. ඔතන අර මනෝ කියන එකේදී මනෝ විඥාන මට්ටම නෙමෙයි ඔය කතා කරන්නේ. දැන් මනෝ විඥාන මට්ටම අහුවෙන්නේ මුල්ම විඥාන කොටසේදී. දැන් ඔය මනෝ කියලා කියන්නේ අපි කෙලින්ම ඊට වඩා දැන් ඔය කියන්නේ මේ ටිකක් ඔය සංඛාර ගැන කතා කරද්දී කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියලා වගේ කියනවනේ. එතනත් චිත්ත කියන වචනේ හැබැයි පාවිච්චි වෙලා තියෙන්නේ. හැබැයි එතන කතා කරන්නේ කෙලින්ම mental formations. කෙලින්ම රළු මට්ටමක මනස ඇතුලේ ක්‍රියාත්මක වෙන ක්‍රියාත්මක භාවයන් සකස් කිරීම. එතන තියා රළු මට්ටමට ගෙනල්ලා තියෙන දැන් චේතනාපූර්වකවම දැන් සිද්ධ වෙනවා කියන එක තමයි කතා කරන්න වෙන්නේ.
ස්වාමීන් වහන්සේ එතකොට මට හිතෙන්නේ ඔය විදිහට බලනකොට
ඔව්
අර සංඛාර කියනකට අවස්ථානුකූලව ඒ කන්ටෙක්ස්ට් එකේ හැටියට අර්ථ ගන්නවා කි චිත්ත කියන එකත් ඒ වාගේ දේ කියලා. මොකද දැන් චිත්තය මේ පරිශුද්ධ කියලා එක දැන තේරෙනවා නේද?
චිත්තං
උප ක්ලිකේයි කියලා
උපත් ක්ලිකටන්
ඔව් ඔව් ඒ විදිහට අපි දැනගන්න ඕනේ අර්ථේ
ගන්න අනිවාර්යයෙන්. මොකද ඒ කියන්නේ අපිට මොකද මේ අපිට බුදුරජාණන් වහන්සේ ඉතින් මේ ලෝක ව්‍යවහාරයේ පාවිච්චි කරන්නේ මේ ධර්මයේ දේශනා කරන්නේ. ඒතර තියෙන වචන ගොඩෙන් තමයි කොහොම හරි වැඩේ අපිට තේරුම් දෙන්න කියන්න වෙන්නේ. ඉතින් එතකොට අපිත් පොඩ්ඩක් බලන්න ඕනේ මේ මොන සන්දර්භයක් ඇතුළේද මේ මොන කන්ටෙක්ස්ට් එකේද මේක කිව්වේ නේද? ඉතින් ඒකට අනුවෝනේ අපි තේරුම් ගන්න නැතු ඕක තන මාරු කරගත්තොත් සම්පූර්ණයෙන් වෙනස් අර්ථයක් එන්න ඉඩ තියෙනවා.
තනබල නාමයකට
දාගන්න හොඳ නැහැ. ඔව් එහෙම හොඳ නැහැ. එහෙම හොඳ නැහැ. අපි විමසීමකට ලක් කරන්න අවශ්‍යයි මේ මොන අපිට මොන වගේ අවස්ථාවකදී මොන වගේ සිදුවීමකදී කවුරු අරබයා මොන අර්ථයකින්ද මේක මේ විදිහට දේශනා කළේ කියන එකත් චුට්ටක් ඒ පසුබිමත් අපි පොඩ්ඩක් තේරුම් ගත්තාම ටිකක් පැහැදිලි වෙනවා අර්ථය වඩාත් හොඳට.
එහෙමයි. ඔව්. එතකොට දැන් සමහරු කියනවානේ විඥානය
නෑ 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 ඒක එහෙම නෑ වැරදිත් නෑ. ඒ කියන්නේ දැන් අපි ටික ටික ඔය රාම් ඔය මේ වේගේ තමයි ඉස්සරහට එන්නේ. දැන් හිතන්න දැන් අපි භාවනාවක් කරද්දී ඔය මනෝ කියන මට්ටමේදී ඔය කර්ම සිදු වෙන මට්ටම තමයි පොඩ්ඩක් දැන් වළක්ව ගන්න. දැන් අපි අත් දෙක බැඳගෙන හිත සංසුන් කරගෙන නීවරණ යටපත් කරගෙන එහෙම ඉන්නකොට දැන් ඔන්න මනෝ මට්ටම පොඩ්ඩ සංසිඳෙනවා. ඊට පස්සේ ඔන්න චිත්ත මට්ටමට එනවා. දැන් ඔන්න තාම දැන් පරිඋත්ථාන කෙලස් තියෙනවා. දැන් එතකොට තාම හිත තාම තියන් දැවෙනවා. ඉතින් රාගෙන්, ද්වේෂෙන්, මෝහෙන් දැවෙනවා. ඉතින් ඒකත් දැන් ඔන්න අඩු කරගෙන එනවා. දැන් එතකොට තව කිට්ටු වෙන්නේ අර මුල් මට්ටමට, විඥාන මට්ටමට තමයි කිට්ටු වෙන්නේ. ඒ විඥාන මට්ටම තේරුම් ගන්න අනිවාර්යයෙන්ම ප්‍රඥාව අවශ්‍යයි. එතකොට මේ විඥාන මට්ටම තේරුම් ගැනීම සඳහා අනිවාර්යයෙන්ම එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා විඥානං පරිඤ්ඤයං පඤ්ඤා භාවේ තබ්බා. ප්‍රඥාව වඩන්න වඩලා මෙන්න මේ විඥානයේ ක්‍රියාකාරීත්වය හොඳට පහත්පසින් දැනගන්න. උඩට අන්න හරිය. මේ කියන්නේ යෝනිසෝ මනසිකාරයක් කරහා සියුම් සියුම් මට්ටමකට තමයි පොඩ පොඩ එන්න තියෙන්නේ. ඒ කියන්නේ අපේ හිතේම ඔය දේ වෙන්න ඕනේ.
ඔව් ඔව්. ධර්මමාර්ගය යනකොට ඉබේම හැලුණා වගේ මේ සාහිත්‍ය සංගීතය කොහොමද යැති වෙන්නට කියන මේ
එල්ම නිකම්ම යන්නම යන්න ගියා.
හ්ම්.
නමුත් තාමත් කියනවා ස්වාමීන් වහන්සේ ස්වභාව ධර්මයේ අගය කිරීමේ කැමැත්ත.
හ්ම්.
ඉතින් මට හිතෙනවා ඒක අච්චරම නරක නෑ මේ කුක ස්වභාව ධර්ම කියන තත්ත්වතාවයම කුට ශක්තිය මට හිතෙනවා.
හ්ම්.
ඒක මම බහැගෙන ඒක අධ්‍යයනය කරන්නේ නෑ. නමුත් ඒක නමුත් ඒකත් ඉති ක්‍රමෙන් අයින් ඕන නේද ස්වාමීන් වහන්සේ.
ඒක තමයි මට හිතෙන්නේ. දැන් ඔය කොයි දේ වුණත් මේ නිකන් අර ඒවා දැඩිව ග්‍රහණය හෝ දැඩිව ප්‍රතික්ෂේප කිරීම වෙනුවට මට හිතෙනවා කොයි දෙයකත් අපි හිතමු යම් සුන්දරත්වයක් තියෙනවා නම් ඒකට ඇලෙන්නේ නැතුව ඒකේ ඒ කියන්නේ අගය කරන්න පුළුවන් නම් ඒකේ වැරදක් නැති බවක් වගේ තමයි නිකන් කියන්න වෙන්නේ. ඒ කියන්නේ අපිට වෙන්නේ අපි යම්සි දෙයක් අපි හිතමු සින්දුවක්. දැන් සින්දුව කියනකොට ඒකේ යම් සුන්දරත්වයක් තියෙන්න පුළුවන්. ඒකේ ලස්සනක් තියෙන්න පුළුවන්. නමුත් අපි ඒකේ තියෙන අර්ථයට නැත්නම් එහෙම නැත්නම් ඒකේ තියෙන රාගයට තාලයට ඒකට බැඳිලා යන්න තියෙන හැකියාව හරි වැඩි. ඒක හරහා පහළ වෙච්ච වේදනාවකට සැප වේදනාවකට අපි තව තව අපේ ඇතුලෙන් කෑලි එකතු කරලා හැඟුම් බර වෙලා ඔන්න ඇඬෙන වෙලාවකට යන්න පුළුවන් ගතිය වැඩි. ඉතින් ඔය අවධානම අපි තේරුම් ගන්න අවශ්‍යයි. හැබැයි හිතන්න දැන් උදාහරණයක් වශයෙන් දැන් බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා පංචසික තමන්ගේ පෙම්වතිය ගැන මේ කවි ටිකක් කියනවා සින්දුවක් කියනවා නේද බුදුරජාණන් වහන්සේත් අහන් ඉන්නවා ඉතින්. ඉතින් දැන් මේ ඉන්න පංචසිකලට වඩා හොඳට කියන්නත් ඇතිනේ නේද. ඉතින් ඒක කියද්දී දැන් බුදුහාඳුරත් අහන් ඉඳලා හොඳයි පංචසික ඉතින් ඕකේ ගාන්ට ඔයාගේ කටහඬයි වාදනයයි හොඳට ගැළපුණා කියලා බුදුහාඳුර කියනවා. ඉතින් එතකොට බැලුවහම දැන් සින්දුවක් නේ අහලා තියෙන්නේ. නමුත් ඉතින් බුදුරජාණන් වහන්සේට ඒකට ඇලීමක් හෝ බැඳීමක් හෝ ඒක තුලින් හැඟුම් පහළ වීමක් හෝ එහෙම පහළ වෙලා නැහැ ඉතින්. ඒ නිසා මට හිතෙනවා අර දැන් උන්වහන්සේලාට පුළුවන්කම තියෙනවා මේ ලස්සන දේ ලස්සනයි කියලා අගය කරන්න. ඒක නිකන් ප්‍රතික්ෂේප කරන්නත් නෙමෙයි. අගය කරන්නත් පුළුවන්. හැබැයි ඒකෙන් කෙලෙස් ඇති වෙලා නැහැ. එතන තමයි ඉතින් වෙනස තියෙන මට හිතෙන්නේ.
ස්වාමීන් වහන්සේ ඇත්තට මම සර්වඥ වහන්සේ සහ රහතන් වහන්සේලාගේ මේ ඒ ස්වභාව ධර්මය අගය කිරීමත් මගේ පැත්තට අරගෙන මම ඉන්නේ. ඒ කියන්නේ හරි සම්සලෝක් ශාන්තකමක් මිසක් අර සමාධි බව
නෙමෙයි.
ඔව්.
ඔව්. ඔව්.
එතකොට ඒකත් මම හිතනවා චිත්ත සමාධියට
මේ උදව් කරනවා කියලා. ඔව්. මොකද දැන් විශේෂයෙන්ම ස්වභාව ධර්මයේ නැහෙනේ කෙලෙස් අවසන ගතියක්. ඒකේ තියෙන තනිකර නතර වෙච්ච ගතියක් නේ, නිශ්ශබ්ද වෙච්ච ගතියක්, සංසුන් වෙච්ච ගතියක්. ඉතින් එතකොට ඒ බඳු සබා දහමක් ඇසුරු කරනවා නම් අපි, ඒතර අපේ හිතත් තැම්පත් වෙනවා, ඇවිස්සිච් එක නිකන් ආයෙත් නිකන් තැම්පත් වෙනවා, නිශ්චල වෙනවා. අනේ අපේ හිත එක්තරාන්දමක නිරෝගී කරනවා. ඒ නිසා ඒ වගේ පැති බුදුරජාණන් වහන්සේ අගය කළා තියෙනවා. ඒ නිසා වරදක් නැහැ ඉතින්.
එනම් දේශාන සබහසි
අවශ්‍ය වේලා දීම
නොකියා. හොඳයි.
දෙරුවන් සන්නයි.
ඊළඟ දහම් ගැටළු ශ්‍රීමත් ඉදිරිපත් කරන්න පුළුවන්.
ස්වාමීන් වහන්සේ මේ මට පැහැදිලි කිරීමක් කරගන්න අවශ්‍යයි. දැන් අපි හිතමු ඇහැට රූපයක් මුණ ගැහෙනවා. එතකොට බාහිර රූපය තියෙනවා. එතකොට ඇස තියෙනවා. එතකොට එතෙන්ට විඥානය පැමිණුණොත්
එතන නෑ විඥානය පැමිණීමක් කියලා එකක් නැහැ. විඥානය පැමිණීමක් කියලා කවදාවත් කියන්නේ නැහැ. මේ දෙක එකතුව නිසා විඥානය පහළ වෙනවා. එතන හට ගන්න.
පහළ වෙනවා.
ඔව්.
මම ඒක අතුරු ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ මම ඒක එහෙනම් දෙවෙනුවට අහන්නම්.
ඔව්.
එතකොට මට තියෙන ප්‍රශ්නේ දැන් එතන විඥානයයි බාහිර රූපයයි ඇසයි හම්බුනහම චක්කු සම්පස්සයක් ඇති වෙනවා. එතකොට ඊළඟට ඇති වෙන්නේ වේදනාව කියන අනුපිළිවෙලින්ද?
ඔව්.
එතකොට මට තියෙන ප්‍රශ්නය මම මේ අහලා කියවලා තියෙනවා වේදනාව ඇති වෙන්නේ සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, අදුක්ඛම සුඛ වේදනාව කියලා. එතකොට සංඥාව පැමිණෙන්න කලින් කොහොමද සුඛ දුක්ඛ අදුක්ඛම විදිහට වේදනාව ඇති වෙන්නේ කියන එක තමයි මගේ ප්‍රශ්නේ. මොකද සංඥාවෙන් මට හිතෙන විදිහට දැන් සංඥාවෙන් අඳුරගන්නේ. එතකොට දැන් අපි හිතමුකෝ දැන් දුර තියෙන වස්තුවක් හරි නැත්නම් අඳුරේ මද අඳුරේ තියෙන වස්තුවක් හරි අපි දැක්කහම එතකොට මේ දුක්ඛම සුඛ වේදනාවක් නිසා සුඛ දුක්ඛ ඇති වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ හරි ඒක විමසලා බලන අතුරගත්තට පස්සේනේ මේ
සපයි කියලා ගන්න.
මම වස්තුව කියලා තේරෙන්නේ. එතකොට අන්නේ ඒක තමයි මගේ මූලික ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ.
ඔව්. නෑ ඒක තමයි. මේ මෑණියන්ට පුළුවන් මදුපිණ්ඩික සූත්‍රය දේශනාව අහන්න, ඒ වගේම සූත්‍රය පොඩ්ඩක් කියවන්න. ඉතින් ඒකේ ඔය කියන්නේ පිළිවෙල අනුපිළිවෙල විස්තර කරනවා. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති තක්කු විඥානං තින්නං සංගති පස්සෝ කියලා විස්තර කරනවා. කියන්නේ දැන් ඇහත් රූපයත් නිසා ඔන්න චක්කු විඥානේ හට ගන්නවා. ඒ කියන්නේ චක්කු විඥානේ කියන එකට කොයි වෙලාවකවත් තනියෙන් හට ගන්න බෑ. ඒක දිගට ඉන්නත් එක්කෙනෙක් නෙමෙයි. ඒක එතන එතන යම් අවස්ථාවකදී ඇහත් රූපයත් ආපාදගත වුණා නම් දෙක මුලිච්ච වුණා නම් ඔන්න ඒක නිසා ඔන්න චක්කු විඥානේ හට ගන්නවා. හැබැයි මේ ක්‍රියාවලිය නැවත නැවත සිද්ධ වෙනවා. එතකොට දැන් මෙතන අපිට වැටෙන්නේ තුනක් තියෙනවා වගේ. ඇහත් තියෙනවා, රූපයක් තියෙනවා, චක්කු විඤ්ඤාණයක් තියෙනවා කියලා. දැන් එතකොට මේ චක්කු විඤ්ඤාණය කියන එක හැම තිස්සෙම තනිකරම පටිසමුප්පන්නයි. එයා හටගත්තෙම ඇහත් රූපයක් නිසා. දැන් ඊට පස්සේ දැන් මේ තුන් දෙනාම ඉන්නවා වගේ ඔන්න දැනෙනවා. දැන් තුන් දෙනාම නිකන් ඒකරාශී වීමක් වගේ වීම තමයි චක්කු සම්පස්සේ වශයෙන් දේශනා වෙන්නේ. දැන් ඔන්න චක්කු සම්පස්සේ හරහා වේදනාව පහළනවා කියලා දේශනා කරනවා. දැන් ඊට පස්සේ ඔයන්නේ කාටත් සිද්ධ වෙනවා. දැන් උතනේ වේදනාවක් නැත්නම් අපි කියමු වේදනා මාත්‍රයක්. යම් හෝ වේදනා මාත්‍රයක් පහළ වුණා. දැන් එතන ඒ පහළ වෙන වේදනාව තමයි ඊළඟට අපි හඳුනගන්නේ. දැන් තමයි ඔන්න අපි අත දාන්නේ. යම් වේදේති තං සංජානාති කියලා ඒ දැනිච්ච වේදනාව දැන් ඔන්න පොඩ්ඩක් හැරිලා බලනවා. මේක හොඳද මොකද නරකද වේදනාවද කිඳමන්ද කියලා දැන් මේ චුට්ටක් හඳුනා ගැනීම මාත්‍රේ ක්‍රියාත්මක වෙනකොට එතනදී පොඩ පොඩ දැන් අපේ රුචි අරුචිකම් ඕකට අනුසය දේවල් ඕක අස්සේ රින් ගන්න පුළුවන්. දැන් එතන තමයි ඊට පස්සේ ඇත්තටම අපි හිතවිල්ලක් පහළ වෙන්නේ. දැන් ඔන්න මේක සැප වේදනාවක්. මේක හරි ලස්සනයි. මේක හරි සුවදායකයි. දැන් ඔන්න අපි හිතින් දැන් ඒක භුක්ති විඳිනවා. යං වේදිත තං සංජානාති යං සංජානාති තං විතක්කේති. ඉතින් එතකොට මේ විතර්කණය තුල අන්තර්ගත වෙනවා අපි ඒකට දක්වන ආකල්ප. දැන් හිතන්න එකෙනෙක්ට ලැබිච්ච වේදනාවකට එයාගේ ආකල්පයේ වශයෙන් එයාට තියෙන කැමැත්තක් නම් එයා ඒක සැප වේදනාවක් වශයෙන් අර්ථ දක්වනවා. එයාගේ ආකල්පයේ වශයෙන් එයාට තියෙන අකමැත්තන් එයා ඒක දුක් වේදනාවක් වශයෙන් අර්ථ දක්වන්න ඉඩ තියෙනවා. ඉතින් ওই විදිහට ඉතින් අර මුල් මට්ටමේදී වේදනා මාත්‍රයක් නැත්තම් ඒකේ ප්‍රාථමිකම මට්ටමේ වේදනාවක් දැනීමක් වෙන්න පුළුවන්. මේ පස්සේ තමයි ඒක අපි වර්ණ ගන්වන්නේ. මේක නම් හරි ලස්සනයි, මේක නම් හරි සුන්දරයි, මේක නම් ගන්න දෙයක් නැහැ. එහෙම කියලා අපි ඒ අපිට අපේ රුචි අර්ජිකම් අනුව අපි ඒකට අත දක්වීම දෙන්නේ ඊළඟ මට්ටමකදී කියලා කියන්න පුළුවන්. ඒ නිසා මෑනියු කියන එක ඇත්ත. ඒ කියන්නේ මුලින්ම ඇති වෙන වේදනාවේ ඒ ප්‍රාථමිකම මට්ටම අපිට මේ කියන්නේ කාටත් පොදු මට්ටමක් කියලා කියන්න පුළුවන්. ඒකට අර ලොකුවට වර්ණ ගැන්වීමක් වෙලා නැහැ තාම.
ඔව්
මේක සංකීර්ණ වෙනවා. මේක සංකීර්ණ වෙලා මේකට අපේ අතින් කෑලි සෑහෙන එකතු කරලා මේවා සංස්කරණයකට ලක් වෙනවනේ. දැන් ওই වේදනාව අපි ඊළඟට සංස්කරණය කරනවා. දැන් අර අපි කතා කළේ මේ සංස්කාර ස්කන්ධය ගැන මේ මොකේදද කජ්ජනීය සූත්‍රයේදී රූපං රූපත්තාය සංකතං අபிසංකරෝති වේදනං වේදනත්තාය සංකතං අபிසංකරෝති. දැන් මේ වේදනං පුංචි වේදනාව මේ පහළ වුණේ. ඒක සංකත දෙයක්. හැබැයි ඒක තවදුරටත් වේදනාවක් සැප වේදනාවක් කියලා ඔන්න අපි ඒක තව තව සංස්කරණය කරනවා. අපේ අතින් දැන් මේ කැලි ටික දාන්නේ. එතකොට තමයි මේක දැන් පණ ගහලා එන්නේ. ඒකට තමයි අපි ඇලෙන්නේ.
ස්වාමීන් වහන්සේ ඒක තේරුණා. එතකොට අර මුලින්ම මම කියපු එක වහන්සේ නිවැරදි කළා විඥානයේ පැමිණීමක් නෙවෙයි වෙන්නේ.
අනහරි. ඔව්.
ඒුණාට අර ලොකු ස්වාමීන් වහන්සේ මම හිතන්නේ මම ඒක වැරදියට තේරුම් ගත්තද දන්නේ නැහැ. ලොකු ස්වාමීන් වහන්සේ නිතර දේශනා කරනවා ස්වාමීන් වහන්සේ දැන් අපිට ඕන තරම් මේ බාහිර ලෝකයේ ශබ්ද තියෙනවා, වර්ණ මේ රූප තියෙනවා, ගඳ සුවඳ තියෙනවා. හැබැයි විඥාණයෙන් තමයි අල්ලන්නේ මොකද ඒ චිත්තක්ෂණයේදී මොකද්ද අපි තෝරගන්නේ කියන එක කියලා. දැන් එතකොට අර එක වෙලාවක එක චිත්තක්ෂණයක මේ එක එක ඉන්ද්‍රියයි
වැඩ කරන්නේ.
එතකොට ඒ තේරීම සිදු වෙන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ?
ඒක තමයි. ඒ තමයි එතන එතන අපේ හිතේ යම්සි නැඹුරුවක් ගොඩනැගිලා තියෙන්න පුළුවන් අපේ රූපවලට විශේෂ ඇල්මක් තියෙන ගතියක්. අපි දමු දැන් අපි 6 දෙනෙක් ඉන්නවා. ඒ 6 දෙනා එක්කෙනෙක් ඔන්න රූපවලට තමයි වැඩි ඇල්මක් දෙන්නේ. එයා සද්ද එච්චර ගණන් ගන්නෑ. තව එක්කෙනෙක් ඉන්නවා එයාට රූප ගඳ සුවඳ ඒවට නෙමෙයි සද්ද වලට තමයි යාගේ ලොකු ඇල්මක් තියෙන්නේ. ඉතින් අන්න ඒ වගේ අපේ නිකන් අර ඇතුළ නිකන් ප්‍රෝග්‍රෑම් වෙලා තියෙනවා. ඒකට නිකන් බර වෙලා තියෙනවා. ඒ කියන්නේ ආනත වෙලා තියෙනවා යම් කිසි දිශාවකට. ඉතින් එතකොට එක්කෙනෙක් රූපයක් දැන් අපි තුමු ඒ දැන් මේ 6 දෙනා එක තැන ඉඳද්දී අපි තුමු රූප සද්ද ගන්ධ රස ඔක්කොම ටික වටේ ඇහෙනවා. මේ ක්‍රියාත්මක වෙනවා. එතකොට ඉතින් අර රූපවලට වැඩි ඇල්මක් තියෙන කෙනා ටක් ගාලා මේ රූප පැත්තට තමයි නැඹුරු වෙන්නේ. සද්දවලට වැඩි ඇල්මක් තියෙන කෙනා සද්ද පැත්තට තමයි නැඹුරු වෙන්නේ. ඔන්න ඒ වගේ අර අපේ චරිත ලක්ෂණ අනුව අපි තෝරන්නේ මොන එකද නැත්නම් අපි වැඩි අවධානයක් දෙන්නේ මොන එකද කියන එක වෙනස් වෙන්න පුළුවන්. එහෙනම්
ස්වාමීන් වහන්සේ කියන්නේ චරිත ලක්ෂණ අනුව තමයි අර
ප්‍රමුඛත්වයක් දෙන්නේ. වැඩි ප්‍රමුඛත්වයක් අපි දෙන්නේ මොකද දෙන්නේ මොකකටද කියන එක අපේ චරිත ලක්ෂණ අනුව වෙනස් වෙන්න පුළුවන්.
එහෙමයි ස්වාමීන් වහන්සේ හොඳට තේරුණා.
හොඳයි.
වහන්සිට පෙරුවන් සරණයි.
හොඳයි. හොඳයි.
ඊළඟ දහම් ගැටලුව යෝෂිට ඉදිරිපත් කරන්න පුළුවන්.
පෙරවස් තන්න ගරු ස්වාමීන් වහන්සේ.
ඔව්.
ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්නයක් තියෙනවා. අර කලින් ප්‍රකාශ කරපු දිත්තේ දිත්ත මත්තං සුත්තේ සුත්ත මත්තං සූත්‍රය සම්බන්ධයෙන්.
ඔව්.
දැන් ඒ සූත්‍රය අනුව හිතනකොට ස්වාමීන් වහන්සේ නහයට සුවඳ දැනෙන අවස්ථාවක් ගැන අපි හිතුවොත් හිතන්නකො දැන් අන්නාසි ගෙඩියක් කපනවා. දැන් එතකොට දැන් අන්නාසි සුවඳ නහයට දැනෙනකොටම ඒක සුවඳක් බව විතරක් දැනගෙන එතනින් නතර වුණාම ස්වාමීන් වහන්සේ මේක මේ අන්නාසි සුවඳ කියලා අපි දැනගන්න හැකියාව නැතුව යනවනේ අපි.
නෑ එහෙම කියන්න අමාරුයි. එහෙම කියන්න අමාරුයි මට නම් හිතෙන්නේ. ඒ කියන්නේ අතන දැන ගැනීම කියන එක සිද්ධ වෙන්න පුළුවන්. දැන් අතන සංජානාති කියන එකක් වෙන්න පුළුවන්. හැබැයි ඒක සංජානාති වෙලා අර ඉස්සර වගේ මේක දැන් ඉක්මනට කපන්න ඕනේ, මේකෙන් දැන් ෆෘට් සලාඩ් එකක් හදන්න ඕනේ, අරකේ මේකේ කියලා දැන් ඒ කියන්නේ මේ 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 ටික වුණත් එන්න පුළුවන්. නමුත් අර හිත දිගට කතන්දර ගොතගොතා යෑම තමයි වෙන්න බැරි. ඒ කියන්නේ රූප දැක්කට හිතේ නිශ්චලත්වය රැකිලා තියෙන්න ඕනේ. හඳුනගත්තට හිතේ නිශ්චලත්වය රැකිලා තියෙන්න ඕනේ. දැකපු දේ මත හිත ගිහිල්ලා පැටලෙන්න බෑ. ඒ පැටලෙන්න බෑ කියන එක තමයි මෙතනදී විශේෂයෙන්ම මතක තියාගන්න තියෙන්නේ. ඒ කියන්නේ වේදනා දැනීම, හඳුනා ගැනීම, ඒ ටික සිද්ධ වෙන්න ඕනේ. හැබැයි මේ හඳුනාගත්තට මොකද හඳුනාගත් දේ පාදක කරගෙන ඒක මූලික කරගෙන හිත දිගට ඒකත් එක්ක ප්‍රපංචකරණයක් සිද්ධ වෙන්න බෑ කියන එක තමයි මතක් කරන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ සංඥාව දැනගන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ? කියන්නේ ඒක අන්නාසි සුද්ධ කියලා අඳුරගන්න
පුළුවන්.
පුළුවන්.
මොකක්ද තේමාව?
ඒ සූත්‍රේම අවසාන කොටසේ වගේ කියපු ප්‍රකාශයෙන් මට හිතෙන්නේ ස්වාමීන් වහන්සේ දැන් මේ විදිහට කරගෙන යනකොට
අනිවාර්යෙන්ම. කියන්නේ දැන් අපි භවයක් කොහමද හදන්නේ? දැන් හිතන්න දැන් ඔන්න අන්නාසි ගෙඩිය සුද්ධ කරනවා. දැන් එතන දැන් ඔන්න අන්නාසිය කපනවා. දැන් හරි සුවඳයි. දැන් ඒ ඇස්සේ මතක් වෙනවා. ඉතින් මේක තව ටිකක් ගෙනල්ලා මට අන්නාසි වලින් මොකක් හරි එකක් හදන්න පුළුවන්. ඊට පස්සේ මට මේක විකුණන්න පුළුවන්. ඊට පස්සේ මේකුණලා මම කාර් එකක් ගන්නවා. කාර් එකක් අරගෙන ලොරියක් ගන්නවා. ඉතින් ඔහොම දැන් ඔන්න ඒකෙන් අපි හදුවා භවයක්. අන්නාසි ලෝකයක් හදාගත්තා. දැන් අන්නාසි බිස්නස් එකක් කරන්නේ. ඉතින් ඔන්න ඒ වගේ අපිට දැන් ඒක නේ හිතන්න පුළුවන්නේ. දැන් එතකොට මේ ආවේ පුංචි සංඥාවක් ආවේ, සුවඳක් ආවේ. හැබැයි ඒක පාදක කරගෙන අපිට හදන්න පුළුවන් සම්පූර්ණ භව තත්වයක්. ඒක තුල තමයි දැන් අපි ඉපදින්නේ. දැන් මම අන්නාසි මුදලාලි කෙනෙක් බවට පත් වෙලා. එතකොට දැන් මේ භව තත්වයක් අන්නාසි මුදලාලි කෙනෙක් දැන් ඔන්න ඉපදුනා. දැන් ඒ ඉබඳු භව තත්ව තැනින් තමයි එනන් නතර වෙන්න ඕනේ. කිසිසේත්ම ඒ බඳු භව තත්වයක් හිත හදන්න බෑ. හිත ඒ තමන්ට තිබිච්ච ප්‍රകൃතිය, තමන්ට තිබිච්ච සරලත්වය, වර්තමානය, මේ මොහොත රැකගෙන ඉන්න ඕනේ. අර මේකේ අසහනයකට ලක් වෙලා මේක මහා කම්මැලි කියලා හිතලා ඊළඟ තත්වයක් හදන ගතිය, ඊළඟ ලෝකයක් හදන ගතිය, ඊළඟ භව තත්වයක් හදන ගතිය සිද්ධ වෙන්න බෑ. ඔව්.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
හොඳයි.
තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් මේ අපි ගොඩක් වෙලාවට මේ හිත මැදස්ත ස්වභාවයේ අනිශ්චිත ස්වභාවයේ තියන් ඉන්නකොට අපේ මේ ඉන්ද්‍රියංගේ තියුණු
බව වැඩි
වෙන්න පුළුවන් ස්වාමීන්
වහන්සේ. ඒ කියන්නේ දැන් තියුණු බව වැඩි වෙන්න පුළුවන්. මොකද ඒ කියන්නේ දැන් දැන් ඕවායේ තියුණු බව තිබුණාට අපි ඔයක දැන් හිතින් අවුල් කරලානේ ඉන්නේ. සාමාන්‍යයෙන් නම් අපි ඒවෙන් එන පුංචි අරමුණක් අල්ලගෙන අපි හිතින් කැලි ගොඩක් දාලා සම්පූර්ණයෙන්ම මේක ව්‍යාකූල කරන් ඉන්නේ. හැබැයි හිත සැහැල්ලුවෙන් ඉන්නවා නම්, හිත යාගේ හිත නිශ්චලව නිශ්චබ්දව ඉන්නවා නම් අර ඉන්ද්‍රයන්ගේ පැහැදිලි ගතිය වැඩි වෙන්න පුළුවන්. ඉන්ද්‍රයන්ගේ තියුණු භාවය වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒක ඇත්තටම කතා කරලා තියෙනවා. ඒ කියන්නේ ඔය ධර්ම දේශනා මේ මොකද්ද සූත්‍ර දේශනාවල එහෙම ඒවා දේශනා වෙලා තියෙනවා. දැන් කෙනෙක් විපස්සනාවක් අහරමේ වඩනකොට ඒ ගැඹුරකට යනකොට ඒ ඉන්ද්‍රයන්ගේ ප්‍රකෘති භාවය, ඒවැ තියුණු භාවය, සංවේදී භාවය එක්තරා අන්දමකින් උද්දීපනය වීමක් වෙලා තියෙන බවක් වගේ ඉතින් කියන්න පුළුවන්.
හොඳයි
හොඳයි හොඳයි.
ඊළඟ දහම් ගැටලුව ශාන්ති මෑණියන්ට ඉදිරිපත් කරන්න පුළුවන්.
ස්වාමීන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ,
ඔව්,
මට ලැබුණු අත්දැකීමක් ගැන මම මේ කියන්න හදන්නේ. ගෙදර තුරි කුසි වැඩ කරනකොට එක දවසක් තැන් කීප දවසක් වගේම සිද්ධ වුණා. වැඩ කරගෙන යනකොට එක පාට හිත කිසිම ගැන හිතක් නැතුව වගේ දැනුණා. නමුත් වැඩේ කෙරෙනවා. ආයාසයකින් තොරව කරන්න පුළුවන් හැකියාවක් තිබුණා. ඔක්කොම වැඩ ටික කරන්න පුළුවන්. හැබැයි කිසිම හිතට බරක් එහෙම කිසිදක් දැනුනේ නැහැ. ඒකට මං හිතුවා මේක ඒකද ස්වාමීන් වහන්සේ අනිශ්චිත ස්වභාවය කියලා කියන්නේ. හිස්වක් තමයි ගොඩක් වෙලාවට ඒ අවස්ථාවේ දැනුනේ. එතකොට එුණාට එතන හරීම මේ සැහැල්ලුවක්, ප්‍රීතියක් වගේ අන්න එහෙම එකක් ඊට පස්සේ තමයි ඒක මට අවබෝධ
වුනේ.
මේ අවස්ථාව
කමන්නේ අහම වෙන්න දෙන්න. ඒ කියන්නේ නැවත නැවත ඕක වෙද්දි ඔය කියපු ಗುಣ ටික තියනවාද කියලා බලන්න. දැන් අදත් අපි කතා කරේ අර ಗುಣ කීපයක්. අපිට දේවල් ඇහෙනවා, පේනවා, හරි මේ වෙනවා. හැබැයි හිතේ ස්වභාවය දැන් කොහොමද තියෙන්නේ කියන එක ගැනනේ අපි ටිකක් සද්ද සාකච්ඡා කළේ. ඒක නැවත නැවත තමන්ගේ හිතේ වෙනවද කියන එක බලන්න.
ආහ්.
ඔව්.
අර මට ආපස්සට තමයි ස්වාමීන් වහන්සේ
දැනුනේ. කමන්නේ කමන්නේ. ඒක හොඳයි. ඒක උඟක් වෙලාවට එහෙම තමයි වෙන්නේ. මොකද ඒ කියන්නේ අපි මේ தත්ත්වය තුල ඉන්නකොට ඔක හැරිලා බලන්න ගියොත් මේක අවුල් වෙනවානේ. ඒක එතන ආයෙත් කෙනෙක් හැදෙනවානේ. එහෙම අවශ්‍ය නැහැ. ඒක තුල ඉන්නව හැබැයි වෙන වෙලාවකට නිකන් චුට්ටක් බලන්න පුළුවන් ආපසර හැරලා දැන් කොහොමද නිකන් හිත තිබුණේ කියලා නේද? ඒ වගේ නිකන් අර මේ විමර්ශනයක් කරන්න පුළුවන්.
ඔව්. එතකොට තමයි ස්වාමීන් වහන්සේ ආපසර බලනකොට තමයි දැනගත්තේ මට ගොඩක් ඒ වෙලාවේ සතුටක්, يعني මේ අරිම මේ සැහැල්ලුවක් කියන්න තේරෙන්නේ නැහැ ඒක ස්වාමීන්
වහන්සේ මොකක්ද කියලා. හරි හරි. නැවත වෙන්න දෙන්න. ඒක තමයි. නැවත නැවත වෙන්න ඉඩ දෙන්න. හිත සැහැල්ලුවෙන් ඉන්න. ඒ කියන්නේ විශේෂයෙන්ම අපි අනවශ්‍ය විදියට හිතන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ අපි හුඟක් වෙලාවට අපි හුඟක් වෙලාවට මේ ප්‍රශ්න ඇති කරගෙන තියෙන්නේ ඕන්ට වඩා හිතන්න ගිහිල්ලා. මේ හිතීම හරහා අපි නැති ප්‍රශ්න ඇති කරගන්නවා. හිතන්න මේ අර මොකද්ද ඒකට කියන්නේ මේ බෙලිකොළ නෑ මොකද්ද? මොනාටද අර හාවෙත් දුවන්න ගත්තේ බෙඩි ගෙඩියක් වැටලා? මොකද්ද කතාව? මතකද?
අහස කඩා
වැටෙනවා. ඔව් අන්න හරිය. දැන් මේ මොනවාද මේ නිකන් කොළ වඩක් උඩටනේ මේ බෙඩි ගෙඩියක් වැටෙන්නේ. නමුත් දැන් 하ව හිතනවා කෙලින්ම හිතලා හිතින් හදා ගන්න අහස කඩන් වැටෙනවා කියලා. ඉතින් අපිටත් වෙලා තියෙන ඕන ඕක තමයි. 하වට නම් අපි උසුළු විසුළු කරනවා. ඒනට අපිටත් වෙලා තියෙන ඕකයි. වෙලා තියෙන මේ බෙඩි ගෙඩියක් වැටලා තියෙන්නේ. අපි හිතන් ඉන්නවා මේ අපිට දැන් ඔන්න මේ රුසියාවෙන් දාපු මිසයිලයක් ඇවිල්ලා කියලා. තමයි අපි හිතන් ඉන්නේ.
ස්වාමීන් වහන්සේ තව එකක් පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්න. මේ මම හැමදාම නිදාගන්න ඉස්සෙල්ලා බනාමින් තමයි නිදිය ගන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ මම පස්සේ ඇරිලා ආපෝ මම ඔෆ් කරනවා. ඔෆ් කළා තමයි යන්නේ. ඔහු ඉඳගෙන යනකොට මැදම නෑ පහුවෙන එලිවිලි වැටිනකොට එක දිනයක් එක පාරටම මට හොඳට මෙන්නේ ඉඳෙන් අවදි වෙලා එක පාරටම අර විදිලි කොටනවා වගේ ස්වාමීන් වහන්සේ අහසේ අර නිදිල්ලක් යනවා වගේ අර හදවතට මේක දැනුණා. ඒකේ මම බයක් මුකුත් ිතුනේ නෑ. මේ හීනියත් ඇකිත් මොකක්වත් නෑ ස්වාමීන් වහන්සේ. එක පාරටම නිකන් ආලෝකයක් නෙවෙයි අර නිල් පාටට නෙවෙයි අර විදිලි කොටනකොට ඇතිවෙන ආලෝකයක් ආවා. ඉතින් මම ඒ ගමනේ මේ එක පාරට මම මට ඒ විලාදෙත් මට හරිම සතුටක් මේක ප්‍රීතියක් වගේ තමයි මම දැනුවේ. එතකොට මම වෙලා බැලුවකොට හතර එලිවෙන ජාමි වගේ. ඉතින් එහෙම මොකද එහෙම ඊට පස්සේ මම ආපහු එමුනේ මම ඉතින්ම බුදු ගුණ කියන ආපහු නින්දට ගියා. ඒකට නිකන් අර මං හිතුව ඉතින් ජාමියන්නේ වෙන දෙයක් කියලා කවදාවත් එමෙ වෙලක් නැහැ.
කවන්නේ
හිතෙන්ද ක්‍රියාවක් වුණාද කියලා මට පස්සේ දවසක හිතුණා.
වෙන්න පුළුවන් එක එක දේවල් ඉතින් වෙන්න පුළුවන්. සමහර විට කියන්නේ හිතේ යම්කිසි මේ අරමුණක් පහළ වුණා වෙන්න පුළුවන්. හිතට ඉතින් එක එක දේවල් වෙන්න පුළුවන්. ඒක ඇත්තට ඉතින් ගැටලුවක් කරගන්න එපා. දැන් ඔය يعني අපි කොයි අත්දැකීම ලැබුණත් අපි තුල කෙලස් අඩු වෙන ගතියක් අපිට දැනෙනවා නම් දැන් අද අපි කතා කළා වගේ ඔය වගේ මාර්ගයකට අපි අවතීර්ණ වෙච්ච ගතියක් තියෙනවා නම් ඒවෙන් තමයි අපි යන එක අපි වඩන මාර්ගය වෙරිෆයි කරගන්න පුළුවන්. ඒක නිකන් මේ එක්තරා අන්දමක සසඳීමකට ඇගීමකට සංසන්දනය කිරීමකට ලක් කරගන්න පුළුවන්. ඒක ඒ වගේ මාර්ගයක් අනුගමනය කරන එක හුඟක් හොඳයි. පුංචි ඉන්සිඩන්ට්ස් වෙන එක ඉතින් වෙන්න ඉඩ තියෙනවා, ගැටලුවක් නැහැ. ඒකෙන් පස්සේ අපේ හිත කොහොමද ක්‍රියාත්මක වෙන්නේ, හිතේ තියෙන ಗುಣ, හිතේ තියෙන වෙනස්කම් මොනවද කියන එක තමයි අපිට දීර්ඝකාලීන වශයෙන් බලන්න තියෙන්නේ. හොඳයි හොඳයි.
ප්‍රශ්නයක් කියන්නේ මම මෑණියුත්පත් කරා වගේ මට මේ දේශනාව සාකච්ඡා වෙච්ච කරුණු අහගෙන ඉන්නකොට මේ ඒක අත්දැකීමකුත් කියන්න බෑ. මේ මට ඒක ස්වාමීන් වහන්සේ මේ යන්ද දේශනාවේ අවසානයේ ප්‍රගේ සාකච්ඡා කරපත් එක්ක සම්බන්ධයි කියලා හිතනවා. මට මේක ඉදිරිපත් කරන්න හිතුනේ. හැබැයි ඒක සිහිනයක් ස්වාමීන් වහන්සේ කමක් නැති
ඉදිරිපත් කරනවා. මට සිහින පලාපල තමයි කියන්නේ. කියන්නේ කමක් නැහැ, බලන්න බලමුක උත්සාහ කළා.
ඒක ස්වාමීන් වහන්සේ මම එදා මම හිතන්නේ සති දුරකට විතර කලින් වගේ අර ලොකු ස්වාමීන් වහන්සේගේ රිට්‍රීට් එකක් තිබ්බ 279 දී කුලේ ඒක අහලා නිදා ගන්න කියලා භාවනාවක් කළා. රෑ නිින්දේ මම දැක්කා මම කාමරයකට යනවා. ඒ කාමරික ස්වාමීන් වහන්සේ කෙනෙක් භාවනා හරිසටහනක් කරනවා. සාමාන්‍ය 15ක් 30ක් වගේ බිම වාඩිලා භාවනා කරන හතරස් කොටු කාමරයක්. ඒ ස්වාමීන් වහන්සේ බුල්ලක පුටුවක වාඩිලා කැම්මේසි පුටුවක් වගේක ස්පීආගෙන භාවනා. මම ඇතුළට ගියාට මට මේ කමටහනක් අමුන්නේ. මම මැද්දේ වාඩි වුණා. වාඩනට පස්සේ බිම වාඩිලා බලන් ඉන්නකොට සක්කොම ස්පීආගෙන භාවනා කරන ස්වාමීන් වහන්සේ වයසක සුදු ස්වාමීන් වහන්සේ නමක් ස්පීආගෙන භාවනා කරනවා. මම දැන් කමටහක් ඇතුළත මම කල්පනා කළා ස්වාමීන් වහන්සේ දුඩින් පේනවා මේ පින්තූරයක් මේ මල් පූජාකේ පින්තූර. මම ඕක දිහා ඇස් අරගෙන භාවනා කරා. එයා භාවනා කරගෙන ඉන්නකොට මට පාලයන් ඉගෙන ගියා. මේ පින්තූරේ එක පාට බඳ වෙලා මේ පින්තූරේ සම්පූර්ණයෙන් ටික දැතිලා සම්පූර්ණයෙන් අන්තරස්ථාන වුණා. ඊට පස්සේ මම මට ටිකක් චකිතයක් ඒ සිතට වගේ දැනලා ඊට පස්සේ මම එහෙම බලාගෙනලා එහෙමම හිතින් මේ පැත්ත බැලුවාම මේ පැත්තෙත් මගේ කය සම්පූර්ණයෙන් අන්තරස්ථාන වෙලා. ඊට පස්සේ දැන් මම මැදකට වගේ තැනකට තෙල සිත තියෙනවා. දැන් සිත තියෙද්දි හරියට සිත වට දැන් මම විස්තර කර තියෙන්නේ හරියට බිල්ඩින්ග් අතරමං එච්ච කෙනෙකුට ලයිට් ගියොත් එහෙම එතනින් එළියට එන්න තැනක් හොයනවා වගේ දෙයක්. එතකොට දැන් මේ සිතින් එහෙම ඉඳද්දි ඔන්න මම බලන දැන් කලබලේ සිත අර පැත්තත් නෑ, පය ගහපු පැත්තත් නෑ, අර පැත්තත් නෑ වගේ නේද. එකක් වෙලා යනකොට ඔන්න කය මේ පැත්තේ කය පේනවා. ආ කයට ඉතාවා දැන් ආයි අර මුලින් වාඩනවා වගේ තමයි දැනෙන්නේ. ඒ මොහොතේ මම දැක්ක අර ස්වාමීන් වහන්සේ ඇස්සැරලා මං දිහා බලාගෙන ඉන්නවා. ඉතින් මම මට ඒ එච්චරයි ඒකේ සීන මම ඇයිද මස ඇරුණා. නමුත් ඒ දැකපු දෙයින් නම් කිසි පරිණතියක් තියෙනවා නේද? අද දේශනා සාකච්ඡා කරපු මට නිකන්
ඇයි මක්කා පන්දේ ඉස්පත්ද සහිනා? ඇත්තම මේ කියන්නේ හොඳයි. يعني අපි යම් කිසි يعني විශේෂම ආධ්‍යාත්මික ගමනක් යනකොට ඉතින් යම් යම් සංඥා ඉදිරිපත් වෙන්න පුළුවන්. ඉතින් ඒකේ හරි වෙන්නත් පුළුවන්, ඒවා මුලා වෙන දේවල් වෙන්නත් පුළුවන්. ඉතින් විශේෂයෙන්ම දැන් ඔය කියුවා වගේ අතරමැද්ද ඉන්න ගතිය. නැත්තම් ඒ අත්තත් නැ, මේ අත්තත් නැ, දෙපැත්තකටම යන්නේ අපි හැබැයි මැද්දේ ඉන්නේ. ඇලෙන්න යන්නෙත් නැ, ගැටෙන්න යන්නෙත් නැ, හිත සාධිහින වෙන්නේ. ඔන්න ඔය ගතිය අපේ හිතේ හැදෙන්න ඕනේ. මුලදී එකපාර්ටනේ ඕක හැදෙන්නේ නැහැ. අපි ඕක හදන්න කියලා මේ අපි මේ උත්සාහ කළා කියලා හරියන්නේ නැහැ. ප්‍රතිපදාවක් වඩන්න නැතුව. අපි ප්‍රතිපදාවක් අනුගමනය කරන්න ඕනේ, භාවනාවක් වඩන්න ඕනේ. මේ භාවනාවක් වැඩිීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔන්න ඔය වගේ තැනකට හිත එන්න ඕනේ. ඇහුණට ඇහුණට ඒක එක හිත ගැලෙන්න යන්නේ නැහැ. ඒකත් එක ගැටෙන්න යන්නේ නැහැ. ඒකත් එක මිශ්‍ර වෙන්න යන්නේ නැහැ. හිත ඉන්න ඔයාගේ ස්වාධීනත්වය රැකගෙන එයාගේ නිදහස ආරක්ෂා කරගෙන ඔන්න ගතිය ඉතින් හැදෙන්නයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මාත්‍යාගේ කියන්නේ සිහිනෙන් නිරූපණය කරපු දේ හැබැයින් හිත තුළ දියුණු කරගන්න උත්සාහන්ත වෙන්න.
එහෙම සර්. ඔව්. මට තේරෙන්නේ යන මැද තැන ඉන්න බෑ වගේ.
ඔව් නෑ මැද ඉන්න කියලා තැනක් නැහැ.
තැනක් නැහැ.
තැනක් නැහැ. ඔව්. මැද ඉන්න කියලා තැනක් නැහැ. හැබැයි ඉතින් අර අපිට කියන්න වෙන්නේ දැන් මැද තියනවා කියලා වගේ තමයි කියන්න වෙන්නේ ඉතින්.
ආ එහෙම සර්.
හොඳයි. ඊළඟ ප්‍රශ්නේ මානව කියන්න.
ඊළඟ ප්‍රශ්නේ මානෙස් ඉදිරිපත් කරන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ, මේ වගේ පරයන්ක භවනා දෙකීමක් මම ආනාපාන සති භාවනාව වඩන්නේ. මේක භාවනාවට වාඩි වෙලා ඉක්මනින්ම මග්ගහිත සමාධිගත වෙනවා ස්වාමීන් වහන්ස. ඒක දක්ෂයකට යොමු වෙනවා. එහෙම වෙද්දී මට පැහැදිලිවම සිත පේනවා ස්වාමීන් වහන්ස. එන සිතුවිලි පේනවා. මම ඒ සිතුවිලි දිහා හොඳින්ම බලාගෙන ඉන්නවා අවධානයෙන්. එහෙම ඉන්නකොට මට කයත් නිශ්චලව තියෙනවා දැනෙනවා. මට ඒ දැක්නීමත් මම හිතනවා මට සාමට දැනෙනවා එක සිතුවිල්ලක් කියලා. ඒ සිතුවිල්ල දිහා බලන් ඉන්නකොට මට සමහර වෙලාවට කයක් නොදැනියනවා ස්වාමීන් වහන්ස. පැහැදිලිවම මට සිත පේනවා එන්න එන දේවල් දිහා බලාගෙන ඉන්නේ. ඒවා එන ඇවිල්ලා ඒව නැති වෙලා යනවා. සමහර අවස්ථාවලට මොනවත්ම එහෙම සිතුවිල්ලක්වත් කයවත් එහෙම නොදැනෙන අවස්ථාවකුත් වෙනවා ස්වාමීන් වහන්ස. අද භාවනාවේදී මට දැනුණා සිතුවිලි එනකොට මම ඒ සිතුවිලි දිහා බලා ඉඳී මට සිතුවිල්ලකුත් නැතුව නිකන් හිතට අර සාමාන්‍ය ජීවිතයේදී දුකක් දැනෙනකොට දැනෙන දුකක් වගේ එකක් උගුරට අර වේදනාවක් දැනෙනකොට පිට කරන්න නැතිකොට හිත ඇතුළේ හිර වෙලා තියෙන දුකක් වගේ එකක් යන ස්වාමීන් වහන්සේ මට අරමුණක් තිබුණේ නැහැ. මම ඒක දිහා බලන් හිටියා. එහෙම ඉඳී ඒක තුනී වෙලා ගියා. ඊට පස්සේ ආයිසිතුවිලි ආවා. ස්වාමීන් වහන්සේ මෙහෙමයි ගත්තුනේ වහන්සේගෙන් උපදේශයක් කළා.
හොඳයි. ඔය යන විදිහ දිගටම කරගෙන යන්න. ඒ කියන්නේ දැන් සිතුවිලි දිහා දැන් බලන්න පුළුවන්කම තියෙනවා. පැටලෙන්නේ නැතිව ඒ සිතුවිලි වල ඇතුලේ තියෙන කන්ටෙන්ට් එකට අහු වෙන්නේ නැතුව යන්න පුළුවන් ගතිය තියෙනවා. දැන් හුදෙක් සිතුවිලි කියන මට්ටමින් ගන්න පුළුවන් ගතිය තියෙනවා. ඒක වටිනවා. එතකොට දැන් ඔය එන සිතුවිලි එන යන දිහා බලන්න. ඒ කියන්නේ දැන් මුකුත් එන බව දන්නවා, මුකුත් නොකර ඉන්නවා, මධ්‍යස්තව ඒ දිහා බලන් ඉන්න ඕනේ. එතකොට එකක් යනවා. ආයෙත් එකක් එනවා බලන් ඉන්නවා, එයත් යනවා. ආයෙත් එකක් එනවා බලන් ඉන්නවා, එයත් යනවා. එතකොට දැන් පොඩ පොඩ ඔන්න ඔය සිතුවිලි වල තියෙන ලක්ෂණය තේරුම් ගන්න. මේ වෙලාවේ මේ මගේ ආරාධනාවකට එනේවත් නෙමෙයි. මම කිව්වහම යන්නේවත් නෙමෙයි. ඒගොල්ලෝම යනවා. ඒගොල්ලන්ගෙම තියෙනවා එක්තරා හැකියාවක් ආවොත් යන්න. ඒගොල්ලන්ගෙම තියෙනවා ලක්ෂණයක් ආවොත් යන ගතියක්. ඔන්නක හොඳින් තේරුම් ගන්න. එතකොට අපි ඕවට දෙන වටිනකම් සෑහෙන අඩු වෙන්න ගන්නවා. අපි මේවා යක්කු කරගන්නේ නැහැ. මේවට ලොකු වටිනකම් අපි දෙන්න යන්නේ නැහැ. මේවා හුදෙක් සිතුවිලි කියන තැන තියලා බලන්න පුළුවන් ගතිය වැඩි වෙනවා. දැන් එහෙම වෙන්න වෙන්න හිත ටිකක් තව තව බර අඩු වෙනවා, සැහැල්ලු වෙනවා, සිතුවිලි වල පරතරය වැඩි වෙනවා. එකක් ආවට පස්සේ ඔන්න දැන් තව එකක් එන්නේ නැතුව ඉන්නවා. ඔන්න ඔය සිතුවිලි වලින් තොර ස්වභාවය තුලත් සැහැල්ලුවෙන් ඉන්න. ඒ ස්වභාවය තුල තව තව ඉන්න ඉන්න ඒක තව තව වර්ධනය වේවි. එහෙම කළා මට චුට්ටක් ආයි කියන්නකෝ මේ ඊළඟ දවසේදී.
එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම සරණයි.
හොඳයි.
ඊළඟ දහම් ගැටළු නිලුක්කාට ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
මට තියෙන ගැටලුවක් නෙමෙයි මේ මෙතෙක් වැඩසටහන අහන් ඉඳලා වැටහුණ දේ හරිද කියලා බලන්න කතා කරේ. මේ දැන් රූපය, වේදනාව, සංඥාව ඒ හැම එකක්ම ඒ හටගන්න ක්ෂණයෙම පෙරපස නොවී දැකීම හරහා ඒකේ ඇත්ත ස්වභාවය, ඒ කියන්නේ ඇති වෙලා නැති වෙලා යන බව දකින නිසා සිතේ පොළා පැනීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා සකස් වීමක් වෙන්නේ නැහැ නේද කියලා අහන්න කැමතියි.
ඔය ඉතින් පොළාපැනීමක් විතරක් නෙමෙයි ඇලීමක් වෙන්නෙත් නැහැ කියලා එකතු කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි එතන එතන ඒවැ හට ගැනීම නිරුද්ධ වීම දකිනවා නම් එතකොට අපි ඉන්නේ නිකන් මධ්‍යස්තව. අපි ඉන්නේ බැහැර වෙලා තමයි අපි ඒක නිරීක්ෂණය කරන්නේ. එතකොට අපිට පුළුවන්කමක් ඇතිලා තියෙනවා බොහොම මධ්‍යස්තව දුරස්ත නිරීක්ෂණයක් කරන්න. එතකොට ඔන්න තේරෙනවා මේවා හට ගන්නවා නැතිලා යනවා. හට ගන්නවා නැතිලා යනවා. එතකොට ඊබඳු දෙයක් දකින අපේ හිත ඒ වෙතට ඇදිලා යන්නෙත් නැහැ. ඒකෙන් පොළාපනින්නෙත් නැහැ. හැබැයි මේකෙ මෙහෙමයි. තාම මේ தත්ත්වේ නම් අපි ඉන්නේ. හැබැයි හිත යම් වෙලාවකදී මේක අතහරින්න ඉඩ තියෙනවා. අත හැරියට පස්සේ අත හැරිය මට්ටම අත ගැන හිතලා බලන්න. අත හැරිච්ච මට්ටම තමයි අද අපි හුඟක් කතා කළේ ওই බාහ්‍ය දාරුචීරිය තවසුතුමාගේ ඒ කටස මුල් කරගෙන. දැන් අත හැරිච්ච මට්ටමකදී එයාට රූප පේනවා, සද්ද ඇහෙනවා. හැබැයි ඒ ඇහෙන දේවල් දැනෙන දේවල් ඔස්සේ හිත ආයි ගිහිල්ලා මිශ්‍ර වෙන්න යන්නේ. එයා ඒ අත හැරිච්ච තත්ත්වේ නැත්තං ඒ නිදහස භුක්ති විඳිනවා. ඒ නිදහස තුලම තවදුරටත් ජීවත් වෙනවා. නිදහස අහිමි කරගන්නේ. හිතට අර දේවල් වැද්ද ගන්නෑ. වැද්ද ගන්නවා කියන්නේ ඒවා දැනුණාට මොකද හිත ඒවට පාවල දෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. ඔන්න ඔයගෙ තත්ත්වයක් ගැන තමයි අද කතා කරන්නේ විශේෂයෙන්ම.
ඒක තමයි සම්බ්‍රාස්ම වැටෙන්නේ.
හොඳයි.
ඒකට තු මිශ්‍ර වෙන්නේ නොවෙන්නේ අර එතනම දකින්නකොට ඒක නැති වෙන ස්වභාවයක් දැන් කොහොමද තියෙනවා කියලා.
අනේ
ඒ හේතුවෙන් තමයි පරිස්සහට යෑම හෝ සකස් වීම නැතුව අපි ඒකේ නිදහස් වීමක්
වෙන්නේ. ඔව්. ඒක මෙහෙමයි දැන් ඔතනදී අපි එක්තරා මට්ටමකදී ඔවෑ තියෙන ඒ ඇතිවීම නැතිවීම ස්වභාවය දුක්ඛ ලක්ෂණය අනාත්ම ලක්ෂණය දකිමුනුත් ওই විදිහට ඒවැය ඇලෙන්නේ නැතුව ඉන්න පුළුවන් බව එක මට්ටමක්. හිතන්න ඊට පස්සේ ওই ටික ඔක්කොම අතහැරලා දැම්ම නම් හිත ඊට පස්සේ යාට දැන් හිත දිහා බලාගෙනත් ඉන්න පුළුවන් නේද?
එහෙමයි.
එතකොටත් ඉතින් යා ස්වාභාවික වෙන්නේ. එතකොට ඒ ආවට ඉතින් වැඩි ගණන් ගන්න නැහැ. මොකද දන්නවා මේගොල්ලෝ. මේගොල්ලෝ ඇවිල්ලා යන කට්ටිය. ඉන්න ආපු කට්ටිය නෙමෙයි කියලා දන්න හින්දා එයා ඉතින් කරබාගෙන ඉන්නවා.
එහෙමයි සරණ සර දෙකීම නිසාම මේ ඉස්සරහට යෑමක්
හොඳයි. එහෙනම් අදත් අපි පැයකුත් පැය දෙක කාලයක් ධර්ම දේශනාවේ සහ සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. අපි විසින් මේ වන්දමින් එක්ව රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. සම්ප්‍රදායානුකූලව එත්තාවතා චාදී ගාථා සජ්ජහනා කරමු. එත්තාවතා චම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සාදු සාදු සාදු